अभिव्यक्त सूत्र है करानी एकलक बागतुन वहां से कोलिय धनावे हलिद्वासन नाम कोलियांगे नियंगामी वडवासन से एकली बहु भिक्षु पेरुवेरुवे हैंडीबरो पासिवरो गेन हलिद्वासन नियंगामट पिडुपिनिस पिसिय एकबिती ए भिक्षुंट मे सितरिय हलिद्वासन ए पिडुपिनिस हसरेन ताम काल वैडिय අපි අන්තොට විරවජ්ජාංගේ ආරම වෙත එළඹෙන්න ඕන මැනම. එකල්ලි භික්ෂුව අන්තොට විරවජ්ජාංගේ ආරම වෙත එළඹිය. එළඹ ඒ අන්තොට විරවජ්ජා සමග සතුටු වුණා. සතුටු විය යුතු සීකත විය යුතු කතා කොට නිමවා එකත් පස්සක වුණා. එකත් පස්සක වුණ ඒ භික්ෂුවන්ට ඒ අන්තොට විරවජ්ජු මෙසෝ කීය. මහණෙනි ඇවැත්නි මහණ ගොවි සව්වන්ට මෙසේ දහම් දෙසයි. මහණෙනි ඒ වූ තෙපි සිත කෙලසන නෝන දුබල කරන පංච නීවරණ පහ කොට මෙත්තා සාගත සිතින් එක් දිසාවක් දෙවෙනි දිසාව තුන්වෙනි දිසාව හතරවෙනි දිසාව උඩ යට සීලු තැන්හි සර්වත්තමාවෙන් සියල්ලෙන් ලොව විපුල වූ මහත් බවට පැමිණ නොපමණ වූ වෙර නැති දුම්නස් රහිත මෙත්තා සාගත සිතින් පතුරවා වෙසෙයි. ඒ විදිහටම කරුණා සාගත සිතින් මේ දිසාවලට පතුරවා වාසය කරන්න. මුදිතා සාගත සිතින් මේ දිසාවලට පතුරවා වාසය කරන්න. උපේක්ෂා සාගත සිතින් දිසාවලට පතුරවා වාසය කරන්න. එතකොට මහත් බවට නොපමණ වෙර නැති දුම්නස් රහිත උපේක්ෂා සාගත සිතින් පතුරවා වාසය කරන්න. ඇවැත්නි අපි දු සව්වන්ට මෙසේ දහම් දෙසමු. ඇවැත්නි ඒ තෙපි සිත කෙලස නෝන දුබල කර නීවරණ පහකට මෙත්තා සාගත සිතින් දිසාවලට පතුරවා. එදින මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒ පවත්තන්නේ කියලා කියනවා. මෙහි මහණ ගොයින් ගොක්කේ යහ අපගේ යම් මේ ධර්මදේශනාව හා සමග ධර්මදේශනාව හෝ අනුශාසනාව හෝ සමග අනුශාසනාවක් ඇද්ද අප දෙදෙනාගේ මේ පැනවේ විශේෂයකින් අධික ප්‍රයෝගකින් නානත්වයේ හිමි කියලා. එකල්ලේ භික්ෂුව ඒ අන්තට විරවජ්ජාන්ගේ භාසිතය පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේ භාසිතී අරුත භාගතුන් වහන්සේ සමූපයේදී දැනගන්නේ මේ කියලා උනස්සින් නැගිටලා පිටත් වෙලා ගියා. එග්විතියේ භික්ෂුව හලිද්දවසෙන් පිළිමින්ස හැසිර වතින් පසු කාලෙ වැළපුණා භාගතුන් වහන්සේ කරා එළමිලා ඒ වෙච්ච සිදුවිච්ච සිදුවීම සම්පූර්ණයෙන් ඒ තථාගතයන් වහන්සේට පැවසුවා. තථාගතයන් වහන්සේට පැවසුවලා දැන් අපි මෙතන ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මහන්නේ මෙමුදු වාද ඇති අන්තිට පුරවැඥන් මෙසේ කිය යුතු වන්නා. ඇවැත්නි කෙසේ වඩන ලද මෙත්තා සහගත හේතු විමුක්තිය කිනම් ගති ඇති කුමක් උතුම් කොට ඇති කිනම් මනුසස් කොට ඇති කුමක් කෙලවර කර ඇති ඇවැත්නි කෙසේ වඩනද කර්මා හේතු විමුක්තිය කිනම් ගති ඇති කුමක් උතුම් කොට ඇති කිනම් මනුසස් කොට ඇති කුමක් කෙලවර කර ඇති මේ විදිහට අහන මුදිතා උපේක්ඛා මොන මේ විදිහට වැඩුවාම මොකද වෙන්නේ කියන එක එයාගෙන් අහන්නේ. ඒ කියන්නේ මේ අහන්නේ බුදුහාමුදුරුවෝ සප්ත බුද්ධංගයත් එක්ක ඒව මිත්තා කරුණ මුදිතා උපේක්ඛා වැඩුවා මොකද වෙන්නේ කියන එක. කිම් පරම කුණු කුතුම් කිම උතුම් කොට කිම් පල කුමක් ආනුසංශකට ඵලයම මද්ද කියලා. කිම් ගතිකා හෝති කියන්නේ ડેස්ටිනේෂන් එක මොකද්ද කියන්නේ. ඒ මෙහෙම ඇව්වහම ඒ පුරවැජ්ජන්ට මේ සපයා කියන්නේ නොහැකි වන්නා. මතු දුකටත් වෙන්නේ. මේ කවර හේඳ? මහණනි අවශ්‍ය කරුණේ යම්සේනම් එවෙන්නේ. මහණනි තථාගත කෙනෙක් විසින් හෝ තථාගතයන් වහන්සේ ශ්‍රාවකින් විසින් හෝ මින් අසහෝ හැර යමෙක් මේ පැන විසදීමේ සිත් ගන්නින් දෙවියන් සහිත මරුන් බවුන් සහිත ලෝකේ මහාන බවුනන් සහිත දෙවිනුන් සහිත ප්‍රජාවේ වැඳුනම මොඳ නොම දකිමි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මහානි කෙසේ වඩනද මෙත්තා ජීතු වෙන්නේ කිනම් ගතිය ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනුසස් කොට ඇත්තේ කුමක් කෙලවර කොට ඇත්තේ වේද? මහානි මේ මහාන විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඕසංක පරිණාමය කොට මිත්තා සහගත සතියම් බුද්ධංගයේ වඩනවා කිය. එතකොට මෙතන පෙන්වනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඕසංක පරිණාමය කිය. එතකොට අපිට පේනවා අපිට මුලින්ම විවේකයක් තියෙන්න ඕන භාවනා කරන්න. ඒ වගේම ඉතින් මේ විරාගයක් තියෙන්න ඕන රාගයන් සහගතව අපි යනවා නම් ඉතින් ඒක නිර්වාණයට යන්න වෙන්නේ නැහැ. නිරෝධය ඕසංක පරිණාමය කියන්නේ අර විපරිණත භාවයෙන් ගොඩේ විපරිණාමයට අපි යටත් වෙලා ඉන්නේ. ඒ භාවයෙන් ගොඩේීමට තමයි ඒ ඕසක්ක පරිණාමය කියන්නේ. මේ විදිහට සති සම්පෝඥයන්ගේ වැඩ. මේ විදිහට ධම්ම විචේ සම්පෝඥයන්ගේ, ඔහොම උපේක්ඛා සම්පෝඥයන්ගේ දක්වා වැඩ. ඉතින් හෙතෙමින් ඉටු අරමුණේ අනුටු හැඟීම ඇතුව වෙසෙන්නෙමි කැමති වේ නම් එහිලා අනිටු හැඟීම ඇතුව වෙසෙන්න. ඉතින් අනිටු අරමුණේ ඉටු හැඟීම ඇතුව වෙසෙන්නෙමි කැමති වේ නම් එහිලා ඉටු හැඟීම ඇතුව වෙසෙන්න. ඉතින් ඉටු අරමුණේ අනිටි අරමුණේ ඉටු හැඟීම ඇතුව වෙසෙන්නෙමි කැමති වේ නම් එහිලා ඉටු හැඟීම ඇතුව වෙසෙන්න. ඉතින් ඉටි අරමුණේ අනිටු අරමුණේ අනිටු හැඟීම ඇතුව වෙසෙන්නෙමි කැමති වේ නම් එහිලා අනිටු හැඟීම ඇතුව වෙසෙන්න. ඉතින් ඉටු අරමුණත් අනිටි අරමුණත් යන දෙක දුරකොට උපේක්ෂා ඇතිව සිහි ඇතිව මනා දැනීම ඇතුව වෙසෙන්නෙමි කැමති වේ නම් එහිලා උපේක්ෂා සිහි ඇතුව මනා දැනීම ඇතුව වෙසෙන්න. සුභ විමෝක්ෂයට හෝ පැමිණීම. මහණින් ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහානාට මෙත්තා ජීතෝ විමුක්තිය සුභය කෙලවරකට ඇත්තියයි මම කියන්නේ. එතකොට මේකේ තියෙනවා මේ පටික්කුලයි අපටික්කුලයි කියලා පෙනීමක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය කය කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට අපටික්කුලයි. ඒක ඉටි අරමුණක් හැටියට තමයි තියෙන්නේ. ඒක සුභයි කියලා එයා ගන්න. සරුත්‍රාදම් වහන්සේට ඒක පටික්කුලයි. ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය. ආහාරී පටික්කුලතා සංඥාව කියන්නේ දන්නේ වගේ පටික්කුල ස්වභාවයක් තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට පටික්කුලේ අපටික්කුල සංඥා කියලා තියෙනවා. පටික්කුලයි කියවහම අර මලසිරුරක් ගත්තාම සාමාන්‍ය වැසියන්ට අනිත්‍ය හැඟීම ඇතුවයි තියෙන්නේ. මිනිස්සු කැමති නැහැ. දැන් ලංකාවේ මිනිස්සු එහෙම මලසිරුරක් එහෙම දකිනවා නම් උදේ වැලට යනකොට අද දවසම ඉවරයි කියලා එහෙම හැඟී තියෙනවා. සරිතාඳුරු ඒක අපටිකූලයි. ඒක ඊට ආරමුණා මොකද ඒක භාවිතා කරලා ඒ ධානයන්ට ගමන් කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඒක තමයි පටික්කූලේ අපටිකූල සංඥා කියන්නේ. ඊළඟට පෙන්නනවා අපටිකූලේච පටික්කූලේච පටික්කූල සංඥා කියලා. කාන්තා රූපයේ කියන එක ඔය සුඛ සංඥා ඇත්ත පුද්ගලයෙකුට අපටිකූලයි කියන එක තියෙනවා. ඊට ආරමුණක් හැදෙන්න තියෙනවා. මලසිරුරක් පටික්කූලයි. ඒක අනිත්‍ය හැඟීම ඇති තියෙනවා. සරුත්තාමඳුරට මේ දෙකම පටික්කුලයි. අනිටු හරු අඳුම හැටියට භාවිත කරනවා. ඊළඟට ආයෙත් පෙන්වනවා පටික්කුලේ චප්පටිකුලේ චප්පටිකුල සංඥා කියලා. දැන් පරුසා වාචය කියන එක අහන පුද්ගලයාට පටික්කුලයි අහන්න කැමති නෑ පරුස වචන කියලා. හැබැයි පවසන පුද්ගලයා ඒකට කැමතියි. එයාට ඉෂ්ට අරමුණක් හැටියට තමයි පරුසා වාචය තියෙන්නේ. ඉතින් සරුත්තාමඳුර නෝණින් කල්පනා කරලා බලනවා ආර්ථික විමසලා බලනවා. සරුත්ථමඳුර ඉටු අරමුණ වශයෙන් සම්මා දිට්ඨිය කියන එක පවත්තා. බුදුහාම සරුත්ථමඳුර දන්නවා මේ මිච්ඡා දිට්ඨිය නිසා තමයි මේ පරුසා වාචය එහෙම කියන්නේ. එතකොට එයා සමුදය බුදුහාම බලනවා සමුදයක් මේ විදිහට තියෙනවා කියලා දැනගෙන සම්මා දිට්ඨිය හැටියට ඉටු අරමුණ පවත්තා. පස්වෙනි කාලයට පෙන්වනවා අපටික්කුලේච පටික්කුලේච උපේක්ඛතෝ විහාරං සතෝ සම්පජානෝ කියලා. කාන්තා රූපය ඒකේ අපිට සුඛ සංඥා දින ආයට ඒක අපටිකූලයි. මලසිරුර කියන එක පටික්කූලයි. ඒ සරුත්ථමඳුර මේ දෙකම පහ කළා. මේක මගේ නෙවෙයි, මම නෙවෙයි, තමා නෙවෙයි කියලා උපේක්ඛාව කියන එකට යනවා. රහතන් වහන්සේ දෙකම අතාරිනවා කියන එක. එතකොට දැන් මෙතන පෙන්නනවා ඒ සරුත්ථමඳුරන්ට තමන් කැමති කැමති විදිහට ඉන්න පුළුවන්. පටික්කූල එක අපටිකූලයි ගන්නවා, අපටිකූල එක පටික්කූලයි ගන්නවා. ඒ විදිහට කැමති විදිහට පවත් ගන්න පුළුවන්. ඉතින් ඒක අර නිදහස් වෙච්ච පුද්ගලයෙකුට තමයි එහෙම කරන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. මොකද කරකවනවා නම් මේක බෑ. ඊළඟට මේකේ පෙන්නනවා මේ විදිහට උපේක්ෂාවට පැමිණලා මේ සුභ කියන විමුක්තියට පැමිණලා වාසය කරනවා කියලා මෙතන. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ අවස්ථාව වෙනකොට මේ අසුභය කියන එක ලාභයක් කියලා ගන්නෙ නෑ. ඒ කියන්නේ දෙතිස් ගුණපිය නිසා අස්මිතියක් පවතින්නේ නැහැ. තෙතිස් ගුණපය අරක සුභයි කියලා ලාභයි කියලා අරගෙන ඒක නිසා අස්මිතියක් ඇති වෙනවා. රාණේජ සප්පයි සූත්‍රයේ පෙන්වන්නේ අපි මෙහෙම වටේට දිවුවා නම් ලොටින් পেපර් එකට උරනවා වගේ උරනවා. මේක නිසා අස්මිතියක් එයාට පවතින්නේ නැහැ. ඒ නිසා සුභයි කියන එක තියෙනවා. ඉතින් ওই රවුම් වශයෙන් ගත්තොත් ඉතින් ඔය පස්වෙනි රවුම් නොවීම කියන එක තමයි හතරෙන් අවසාන වෙනවා කියන අර්ථය මේක තියෙනවා. අපි ඉතින්ද බලන්න ඕනේ කැරකින රෝදයක් නතර වීම සම්බන්ධ වශයෙන් තමයි ඒක බලන්න ඕනේ. ඊළඟට මෙන්නනවා මහණෙනි කෙසේ වඩන ලද කරුණා චේතෝ විමුක්තිය කිනම් ගතිය ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනුසස් කොට ඇත්තේ කුමක් කෙලවරකට ඇත්තේ. මෙතනින් පෙන්නනවා අර විවේක නිස්සම් විරාග නිස්සම් නිරෝධ නිස්සම් ඕසග්ග පරිණාම කියලා මේ විදිහට බුද්ධංග හතම වඩනවා කියලා. එතින්දිත් පෙන්නනවා අර පටික්කෝලේ අපටික්කෝල සංඥා අපටික්කෝලේ පටික්කෝල සංඥා මේ විදිහට ඒ පවත් ගන්න පුළුවන් කියලා. එහෙම පවත් කළා ඒකෙදි පෙන්වනවා මේ ਸਰව ප්‍රකාරයේ රූප සංඥාවන් ඉක්ම වීමෙන් පටික සංඥාවේ අස්තංගමේ නානත් සංඥා නොමිනී කිරීමේ ආකාසේ අනන්තයි කියලා ආකාස සංඥායතට පැමිණෙයිලා විසිනු. ලෞකික ප්‍රඥායති මතු විමුක්තිය ආවෝධ නොකරන මහානාට කරුණා චේතෝ විමුක්තිය ආකාස සංඥායතනින් පරම කොට ඇතියයි මම කියමි කියලා කියනවා. එතකොට මේ සතගතයන් වහන්සේ දේශනා කරනවා එක්කෝ එයා විමුක්තිය ලබා ගන්නවා අරිහත්ත්වයට යනවා, එහෙම නැත්නම් මේ ආකාස සංඥායතනයට යනවා කියලා කර්මා චේතෝ විමුක්තිය. ඉතින් මේ අවස්ථාව වෙනකොට ඔය අපි දන්නවා වේදනාව අපි සාමාන්‍යයෙන් අර සුඛයි කියලා අපි දැක්කා 2B diagram එකේ පරාමාසයට ඇදිනවා, ඊට පස්සේ අත්තා කියලා ගන්නවා කියලා. ඉතින් ඇත්තම වශයෙන්ම ඔක ඇදෙන්නේ ওই වේදනාව දුක වූ වේදනාවක්. එතකොට මේ දුක්ඛය කියන එක ලාභයි කියලා ගන්න. දැන් මුලින් ගත්තේ අසුභය කියන එක, රූපය අසුභයි, අසුභේ ලාභයක් කියලා ගන්න. මේ අවස්ථාව වෙනකොට දුක්ඛේ ලාභයක් වශයෙන් ගන්න. ඉතින් අර ඉදි diagram එකේ දැක්කා දුක්ඛේ ලාභයි කියලා ගත්තා නම් මොකද වෙන්නේ? මේකට චිත්ත සංස්කාර හදලා අත්තවාද උපාදානෙ ඉඳන් අත්තභාව පටලාවේ දක්වා අපි ගමන් කරනවා. ඉතින් ඒක නවත්තනවා කියන එක නෙමෙයි කරුණා වෙන්නේ, වෙන කරුණාව තියෙනවා නම් එහෙම එකක් නෙමෙයි. යම් කිසි කෙනෙක් දුක්ඛේ ලාභයක් කියලා ගත්තා නම් අන්නේ බුද්ධලයාගේ ඊර්ෂ්‍යාවකුත් නැහැ. ඒක තමයි අර ඔෆිස් එකේදී මම පෙන්වුවේ උදාහරණයක්. Tamanට ප්‍රසාව හම්බුනේ අනිත් මනුස්සයට හම්බුනේ. අනිත් මනුස්සයට හම්බුනා මේ මනුස්සයා ඊර්ෂ්‍යා කරනවා කියන එක තියෙනවා. ඉතින් බැලුවාම ඇත්තම කියනවා ඊර්ෂ්‍යා කරන්නේ නෙමෙයි අනුකම්පා කරන්නේ. ඒ වටින්නේ මොකද? අරයා තමන් පහට ගෙදර යනවා, අර මිනිස්සු අර යහත වෙනකම් ඔෆිස් එකේ ඉන්නවා. අරයා දුක්ඛේ තමයි යා ලාභයක් කියලා අරගෙන තියෙනවා. ඉතින් දුක්ඛේ ලාභයි කියලා ගත්ත එක්කෙනාගෙන ඊර්ෂ්‍යාව පවතින්නේ නැහැ කියන එක. ඉතින් ඔය 6 වෙනි රවුම් 3 වෙනි ස්ටෙප් එක ගැන තමයි එතන ඒ දෙන්නම කියන්නේ. ඊළඟට මහානි කෙසේ වන්නද මුදිතා චේතු විමුක්තිය කිනම් ගති ඇත්ති, කුමක් උතුම් කොට ඇත්ති, කිනම් මනුසස් කොට ඇත්ති, කුමක් කෙලවර කොට ඇත්ති. මෙදින්දි පෙන්නන අර විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම්, ඕසක්ක පරිණාම කොට මුදිතා සාගත සති සම්බොජ්ජංගේ මේ විදිහට වඩන උපේකා සම්බොජ්ජංගේ වඩන. ඉතින් මේ විදිහට අර ඊට අරමුණේ අනිතු අංගෙම නැතු, අනිතු අරමුණේ ඊට අංගෙම නැතු කියන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා මේ සර්ව ප්‍රකාරින් ආකාස සංඥායතන ඉක්මවල විඥාණය අනන්තයි කියලා විඥාන අනන්තයදෙන්න පැමිණ වාසය කරනවා. මහණේ ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්ති ආවෝද නොකරන මහණාට මුදිතා චේතෝ විමුක්තිය විඥානං ඡායතනේ පරම කොට ඇතියයි කියමි කියලා කියනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී රහතන් වහන්සේ පෙන්නන ඔය තමා වෙමි කියන ධිට්ඨිය ලාභය කියලා ගන්නේ නැහැ. ඉස්සලා කිව්වේ සුභයි කියලා ගන්නා උදේ ලාභයි කියලා ගන්නවා. ඊට පස්සේ අර වේදනාව දුකයි වේදනාව ඒක ලාභයක් කියලා ගන්න. දැන් මේ වෙලාව වෙනකොට දික්තිය ලාභයි කියලා ගන්නේ නැහැ කියලා. ඉතින් එහෙමත් නැත්තම් පෙන්වන්න පුළුවන් අර ධම්ම මච්චරිය නිසා චේතනාගයක් දෙන්නේ නැහැ. ධම්ම මච්චරියෙන් චේතනාගයක් දීලා නැහැ දික්තිය අපි හදාගන්න. ඒක වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ආපහු පෙන්වන මහන්නේ කෙසේ වඩනද උපේක්ඛා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්ති, කුමක් උතුම් කොට ඇත්ති, කිනම් මනුසස් කොට ඇත්ති, කුමක් කෙලවර කොට ඇත්ති වේ. මහන්නේ මේ මහාන විවේකනිසිතෝ, විරාගනිසිතෝ, නිරෝධනිසිතෝ, උසග්ග පරිණාමී කොට උපේක්ඛා සාගත සති සම්බුද්ධියන්ගේ වඩන. උපේක්ඛා සාගත උපේක්ඛා සම්බුද්ධියන්ගේ වඩන. මේ විදිහටත් පෙන්නවා අර හිටි අරමුණේ අනිතු හැඳුනැතු, අනිතු අරමුණේ ඊට හැඳුනැතු මෙහෙම වාසය කරනවා. මෙහෙම විඳලා සර්ව ප්‍රකාරයෙන් විඥානායතනී මොල කිසිවක් නැතයි. ආකින්චනායතන පැමිණ විසෙ. මහණෙනි ලෞකික ප්‍රඥායති මතු විමුක්ති අවබෝධ නොකරන මහානාට උපේක්ෂා චේතෝ විමුක්ති ආකින්චනායතනේ පරම කොට ඇතියයි මම කියන්නේ කියලා. මේ අවස්ථාවේදී රහතන් වහන්සේ වෙන්න සංස්කාරයන් කියන්නේ ලාභයි කියලා මේ පුද්ගලයා මේ වෙලාවේදී ගන්නේ නැහැ කියන එක. එතකොට මේ සූත්‍ර දේශනාවේ තියෙන මේ විදිහට ඒ බුදුහාමුදුරු පෙන්නනවා මේ බොජ්ජංගයත් එක්ක මේක වැඩුවොත් මෙන්න මේ ගති මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා කියලා. එතකොට අපි මේකේ මේ ඩයග්‍රෑම් එකට යමු. එතකොට බලවෙනියෙම අපි අග්නිත් බ්‍රහ්ම ලෝකේ රාතන් වංශලට පුතන්තාය පල කරනවා මේ ධර්මිය අපට ලබා දුන්නාට. අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා රෝගී සංඥාවක් මගේයි කියලා අරගෙන මේ උද්දච්චයේ ඇතිවීම කියන එක තමයි මේ මේ ස්ලයිඩ් එකේ පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා ඔය ව්‍යාපාදේ අපි මුලින්ම බලන්නේ මෙන්න මේ ලයින් එක. මෙතන මේ පල්ලෙහා ග්‍රීන් පාටින් තියෙන අශ්‍රද්ධාවෙන් ඉඳන් උද්දච්චය දක්වා මෙන්න මේක ගැන තමයි අපි බලන්නේ. ඒ කියන්නේ අපිට වෙන්නේ මොකද්ද? අපි ව්‍යාපාදයක් ඇති වුණා. ව්‍යාපාදයක් ඇතිලා අපි රවුම් කරකෝ කරකෝ යනවා. ඉතින් ඒකෙන් කරකවන ගිහිල්ලා හොඳම දිට්ඨිය තමයි මිච්ඡා දිට්ඨිය. හොඳම දිට්ඨිය හැටියට අපි මිච්ඡා දිට්ඨිය කියන එක තෝරගන්න. ඒ තෝරගත්තට පස්සේ අපිට ওই තීන විද්‍ය කියන එක ඇති වෙලා තියෙනවා. දැන් මෙතෙන්දී අපිට පේනවා මේ මෝහය ගත්ත තීරණයට අනුව තමයි අපිට ලාභයන් කියනවා ඇති වෙලා තියෙනවා. අපි ඔක්කොම තීරණයන් අරන් තියෙනවා තීන විද්‍ය අවස්ථාවේදී මෝහෙන් ගත්ත තීරණ. එතකොට ඒ අනුව අපිට ලාභයි කියන එක තියෙන තියෙක හැමෝම දන්නවනේ නේද? මෝහෙන් ගන්නා වූ තීරණයයි කියන එක තීන විද්‍ය අවස්ථාවේ. එතකොට ලාභයලා තියෙනවා. ලාභය තමයි මෙතන ලොකුම අශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් මෙතන අපිට පේනවා අපිට දැන් අභිජ්ජා කියන එක තියෙනවා. ලාභය කියන එක පළවෙනි කාරණේ ගේන් කිව්වහම මෙතන අපිට අභිජ්ජා කියන එක තියෙනවා. ඊළඟට අපිට ව්‍යාපාදී කියන එක තියෙනවා. මිච්ඡා දිට්ඨිය. ඇයි හොඳම දිට්ඨිය අපි තෝරගත්තා මිච්ඡා දිට්ඨිය. ඉතින් අපි දන්නවා අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි තියෙනවා නම් ඒ තමන් රෝගී බව දැනගත්ත ගමන් අපිට ද්වේෂය ඇති වෙනවා කියලා සම්මා වායාම ඩයග්‍රෑම් එකේ අපි සම්මා වාචා ඩයග්‍රෑම් එකේ අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් බලන්න එහෙනම් මෙතන සම්බන්ධයක් තියෙනවා මෙතන. මෙතන අපි ලාභයි කියලා ගත්තා. ඉතින් ඒක ලාභයි කියලා ගත්තා නම් ඒ සාතේ තියෙන දේ අපි ලාභයි කියලා ඒක ලකුණු කරගත්තා. ඉතින් ඒක නිසා අපිට ඒක තමයි ලොකුම අශ්‍රද්ධාව කියලා කියනවා. එතකොට මේ අශ්‍රද්ධාව ඇති වුණායින් පස්සේ මොකද වෙන්නේ? තයෝදම සූත්‍රය දන්නවා 7.1 අශ්‍රද්ධාව අශ්‍රද්ධාවෙන් අපි යනවා කියලා උද්දච්චයට 6.1 කියනවා. අන්න ඒ අවස්ථාවේදී බලන්න දැන් අපිට දේශය කියන එක ඇති වෙලා තියෙනවා. මේ ලාභය කියලා අපි අශ්‍රද්ධාවට යනකොට මෙතන දේශයෙන් අපි යනවා උද්දච්චය කියන එක. ඒක හරියට මෙහෙම තියෙන ස්ටික් එකක් අපි මෙහෙම කරකේවක තමයි මණ්ඩලාධිපති උදුවේ මට පෙන්නලා දුන්නේ. ඉතින් ඒකේ ගැඹුරු ධර්මයක් කියන එක අපි දැන් දන්නවා. ඔය විදිහට අපි මේ පැත්තේ යම්කිසි දෙයක් තිබුණාද ඒ දේ ඔය සාතේය කියන එක සම්බන්ධ වෙනවනේ දුස්සීලභාවයට ලාභයි කියලා අරගෙන. ඒක අපි එකහුව කරන මිච්ඡාදීත්‍යය. ඔය විදිහට තමයි කරන්නේ. අර දිගින් දිගටම මිච්ඡාදීත්‍යයට එකතු කරනවා කියන එක තියෙනවා. මතකද ඒක? පර්පල් ට්‍රයැන්ගල් එකයි රෙඩ් ට්‍රයැන්ගල් එකයි. එතකොට දැන් අපි කල්පනා කරලා බලමු මෙතන මේ අත්තවාව පටලාභී ඉඳන් අත්තවාද උපාදානී දක්වා තියෙන මේ ලයින් එක. මතකයි නේද? අත්තවාද උපාදානී ඉඳන් අපි එනවා මෙහෙම පල්ලෙහාට අර ඉස්සෙල්ලා භාවනාදි බැලුවේ ජාතිය දක්වා ආවිල්ලා එන්නව කියන එක. දැන් අපිට ඇති වෙන්නේ උද්දච්චේන. එහෙමනම් අපි මොකක්වත් ලාභයි කියලා ගන්න ඕනේ. අපිට උද්දච්චය ඇති වෙනවා. අන්න ඒක තමයි ওই සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රයේ තථාගතයන් වහන්සේ සෙවියුතු ධර්මයන් නොසෙවියුතු ධර්මයන් කියන එක පෙන්නනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් කරනකොට අපේ අකුසලිය වැඩි වෙනවද කුසලිය අඩු වෙනවද ඒ දේ නොකර ඉන්න. එතකොට දැන් අකුසලිය වැඩි වෙනවා කියන එකනේ මෙතන තියෙන්නේ. මොකක් හරි එකක් මම ලාභයි කියලා ගත්තනම් මම අසද්දා වෙන උද්දච්චයට එන්නේ. එතකොට මගේ අකුසලිය කියන එක වැඩි වෙනවා, අනිවාර්යයෙන් වැඩි වෙනවා කියන එක තියෙනවා. ඒ සූත්‍ර දේශනාව අහනවා ඒ නොසියුතු ධර්මයන් ඔහු පෙන්නගෙන ගිහිල්ලා ඒ පානාති පාතිය වගේ දේවල් ඒවා කරාම අකුසල. ඒක නිසා අපිට කුසලයන් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ වෙන පහ කරගෙන ගිහිල්ලා අන්තිමට පෙන්නනවා අත්තභාව පටිලාභේ සංඥා පටිලාභේ චිත්ත සවියුතුද කියලා. අපිට උද්දච්චය නම් ඇති වෙන්නේ අපි මේව සොයන්න ඕනේ. උද්දච්චය කියන්නේ එතන අකුසලයක්. අකුසලයන් වැඩි වෙන්නේ. ඉතින් අත්තභාව පටිලාභේ කියනක ඒ සූත්‍ර දේශනාවේ පෙන්නනවා අන්තිමට යම්කිසි පුද්ගලයෙක් රීබර්ත් නොට් එන්ඩඩ් තමන්ගේ භවය ඉවර කරගෙන නැත්තම් ඉතින් ඒ මොනසයා කියන්නේ අනාගාමී ගන්නකො ඉවර කරගෙන නැත්තම් ඒ කියන්නේ ආභව ගිහිලා අතන ඒක දෙනවා. ඒක සෙවි යුතුයද කියන එක බුදුහාමුදුරුවෝ ඒ සූත්‍ර දේශනාවේ ගැඹුරට පෙන්නනවා. එතකොට දැන් අපිට මෙතෙන්දි පේනවා අපි බැරි වෙලාවත් මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තනම් ඒකත් එක්ක අපේ මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙනවා. උද්දච්චය කියන එක අපිට ඇති වෙනවා. මනික එදින අපේ දුස්සීලභාවය කියන එක ඒ කියන්නේ අකුසලයන් කියනවා අපේ වැඩි වෙන පංච නීවරණයන් කියනවා කියන එක. ඒක තමයි මේ පළවෙනියෙන්ම මේ ස්ලයිඩ් 2 එකෙන් අපි ඉගෙන ගන්න. රෝගී සංඥාව මගේ කියලා අරගෙන අපිට උද්දච්චය කියන එක ඇති වෙනවා කියන්නේ. ඊළඟට අපි බලනවා ස්ලයිඩ් 3 එකට යමු. එතකොට මෙතෙන්දි වෙන්නනෝ මේ මානියයි උද්දච්චයයි අතර සම්බන්ධතාවය. අපිට අවිද්‍යාව ආශ්‍රවේ තියෙනවා නම් අපිට මානිය කියන එක තියෙනවා. මානිය කියන එක තියෙනවා නම් අපි නිත්‍යයි කියන ගන්න එක සිද්ධ වෙනවා. අපි ටිකකට ඉස්සෙල් ඉගෙන ගත්තා. මානිය කියන එක ආව නම් අත්තයි දැන් නිත්‍යයට යනවා කියන එක සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඒක බලන්න අපි දන්නවා ඔය කාමාස් පට්ඨාන පාළිය තුනේ අපි ඉගෙනගෙන තියෙනවා කාමාශ්‍රවය කියන එක ඇති වෙනවා නම් අවිද්‍යාව ආශ්‍රවය ඇති වෙනවා. භව ආශ්‍රවය තියෙනවා නම් අවිද්‍යාව ආශ්‍රවය ඇති වෙනවා කියලා. එතකොට අපි යම්කිසි ආකාරයකට අපි සමාධිය කියන එක හොඳයි කියලා අපි ඇලිලා හිටිනවා නම් ඒ ඇලිලා සිටින්නේ තේ අවිද්‍යාව ආශ්‍රවය නිසා තමයි. දැන් අපිට පේනවා මේ අභිජ්ජා කියන එක මෙතන තියෙනවා. ඒක නිසා අපිට නන්දිය ඇති වෙනවා. අභිජ්ජාවෙන් කාමච්ඡන්දේ උඩට අභිජ්ජාවෙන් නන්දිය පල්ලයට. අන්නේ ඒක අපි රිෆ්ලෙක්ට් වුණොත් මේ ගිද්දි ලෝභී ඉඳන් ಜಾති දක්වා තියෙන ලයින් එකට ඒක නිසා ඔයගලන්ට පේනවා අපිට එනවා කියලා මේ ಜಾති ඉඳන් වේදනාව දක්වා තියෙන කොටස දක්වා එනවා. අන්නේ මුළු එකම අභිජ්ජාවෙන් ඉඳන් මේ දක්වා ආපු යම්කිසි දෙයක් තියෙනවද ඒ ධර්මයේ මේ ಜಾති ඉඳන් වේදනාව දක්වා තියෙන ලයින් එක හරහා රිෆ්ලෙක්ට් වුණොත් ඔගලන්ට ඇති වෙන උද්දච්චය කියන දැන් උද්දච්චය කියන දක්වා අපි එනවා කියන එක පේනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. මෙතෙන් දිනනවා ඔය අජිත මානවකයා තථාගතයන් වහන්සේගෙන් අහන ධර්මයක්. ඒ ධර්මය අහුවම බුදුහාමුදුරුවෝ ඒක විස්තර කරනවා. විස්තර කරාන් පස්සේ මෙයා කල්පනා කරනවා මේකනොත් ඇති වැඩක් නෑ. ඒ තන් එයාගේ තිබිච්චාව පිපාසාව ඒක නැති වෙලා ගියා. එයා කල්පනා කරනවා නිර්වාණය ඇත කියලා. මේක මේ ධර්මයේ මේක දැනගන්න මේකට විතරයි. ඔක අපිට හරියට තේරෙනවනේ දැන් කවුරු හරි මිනිස්සෙක් අපි පාරේ යනකොට හදලා තිබුණා නම් අපේ ගෙදර තියෙන බ්‍රික්ස් වලින් හදලා නම් රතු පාට අර මිනිස්සයා නිකන් ලොකු ගලක් දාලා අමුතු විදිහකට එකක් හදලා තින්නාම ඉතින් මේ මිනිස්සෙන් ගිහින් අහන්න හිතෙනවා කොහොමද ඔයා ඔක හදලා තින්නේ මොන වගේද කියලා. ඒ මිනිස්සයා කියනවා මේ කබොක් වලින් මේක හදලා තින්නේ කියලා. ඒ වගේ අනි අපේ ගෙදර තියෙන එක ඊට වඩා හොඳයි කියලා ඒ මොහොතේ හැංගීම වෙනවා නේද? එතකොට අන්න ඒ වගේ මේ පුද්ගලයා අර ප්‍රශ්නේ තියෙනවා දැනගත්තට පස්සේ ආපේන මේකෙන් ඇති වැඩක් නැහැ. ඒ නිර්වාණය ඇත කියලා. එතකොට මෙතෙන්දී අපිට පේනවා හරියට නිකන් ඔය උද්දච්චය කියන එක හිතන්න බලන්න මෙතන ටී ෆැක්ට් මේක අර ෆැක්ටරි එක හිතන්න උතේ හදන ෆැක්ටරි එක තෝන්න මේ වම් අත පැත්තේ ඉන්නවා මේ උද්දච්චය සාගත එක්ක නෑ නේද? එතකොට එහා පැත්තෙන් අපිට ප්‍රොඩක්ට් එකක් එනවා. ඒ ප්‍රොඩක්ට් එක තමයි ඒකට තමයි අපි මාන වෙන්නේ. ඒකට යම්කිසි අගයක් දීලා තිනවා. මේ පැත්තෙන් මම දානකොටම එහා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා. ඒක ගැන අපි අහංකාරයක් මාන කතාවක් එහෙම ඇති වෙලා තිනවා කියන එක තියෙනවා. ඉතින් අපි ওই උද්දච්චය කියන එක අපි බලුවොත් තියෙන සමාධිය අල්ලාගෙන ඉන්න අවස්ථාවක උද්දච්චය අවස්ථා දෙකක් තියෙනවා. ඇලුම් කටයුතු ආලම්බන නිසා තියෙනවා. ආස්වාද ඉන්ද්‍රිය නිසා තියෙනවා. අපි ගම් හොඳ ඒක ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇතිවෙනා උද්දච්චය කියන එක. ඒ කියන්නේ අපි සමාධියක් හරි අල්ලගෙන ඉන්නවා නම් ඒ කියන්නේ අපි මේ කුඩා ගාඩන් එකක නතර වෙලා ඉන්නේ. දැන් අපි හිතුව පේරාදීනියට මිනිස්සෙක් යනවා ගාඩන් එක බලන්න යනවා. කොළඹින් පිටත් වෙනවා. භාගයක් දුර යනකොට මේ මිනිහට මහන්සිය තේකක් බොන්නේ කියලා පොඩි ගාඩන් එකක නතර වෙනවා. තේ බොන ගමන් එයා බලනවා මේ මල් තියෙනවා, රෝස මල් තියෙනවා, මේක හොඳයි. මේක හැබැයි එයා වෙලා බලුවම එයාට කල්පනා වෙනවා මට මේ නිර්වාණය ඒ කියන්නේ පේරාදීනියට වෙලාවට යන්න පුළුවන් වේවි. ඒ කියන්නේ පේරාදෙනියෙන් කියලා කතා කරේ අපි ඒ නිර්වාණය කියන එක. ඒක වස්තුවක් නෙමෙයි නමුත් උදාහරණයක් ගත්තොත් නිවනට. නිවනට යන්නේ යද්දී මේ මග සමාධියක් අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ මම මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තොත් අපිට වෙන දේ අපි ඉගෙන ගත්තා. මොකද වෙන්නේ? මොකක් හරි සමාධිය හරි ලාභයි කියලා ගත්තොත් අසද්දා අසද්දාවෙන් උද්දච්චය කියන එක මට ඇති වෙනවා. සමාධිය හරි මට ගන්න පුළුවන් කමක් නැද්ද? නෑ. ඒ කියන්නේ ධර්මයේ කියන එක තියෙන සමාධිය ලබා ගැනීම ගැන විතරයි. එතකොට දැන් අසද්දාව මගෙන් ඕගලන්ට පේනවා. අසද්දාව වෙන්නේ මොකද අපිට මේ ප්‍රඥාව මගින් ශ්‍රද්ධාව වීමට මානිය විසින් ඉඩ දෙන්නේ නැති කම නිසා. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ බලන්න මානිය කියන එක තියෙනවනම් අත්තා ඉඳන් නිත්‍යභාවය කියන එකට මම ගමන් කරනවා. නිත්‍යභාවයට ගියා කියලා කියන්නේ සමුදයක් අස්තංගමයක් නැහැයි කියන එකයි. සමුදයක් අස්තංගමයක් නැහැයි කියලා කියන්නේ මේ ප්‍රඥාව තුළ තියෙන සමුදයක් අස්තංගමයක් ඇතේ කියන එක. එහෙමනම් මේ ප්‍රඥාව වැහුවා. දැන් කියනවා මේක නිත්‍යයි. සමුදය අස්තංගමයක් නැහැ. ඒක නිසා ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන්නා වූ ඒ ලයින් එක මෙන්න මේ මානිය වගේ මේ ජැක් එක ගහලා අත් අයින්දා නිත්‍යයට ගිහිල්ලා වහනවා කියන එක තියෙනවා. ඒක එතන ෆන්ඩමෙන්ටල් පොයින්ට් එකක් ඒක හොඳට ගන්න ඕනේ. එතකොට අපි මෙතෙන් ඉගෙන ගත්තා මේ උද්දච්චයයි මානයයි අතර සම්බන්ධතාවය. එතකොට අපි කාමච්ඡන්දේ ඉඳන් අපි දිගටම දිගටම ඇවිල්ලා තියෙනවා. අභිජ්ජාවෙන් කාමච්ඡන්ද වෙලා ආපු කතාව එක පැත්තකින් තියෙනවා. අපි ඊළඟට බලමු ඊළඟ ඩයග්‍රෑම් එක. දැන් අපි මෙතෙන් ඉගෙන ගත්තා කාරණා දෙකක් නේද? මෙතන මේ ග්‍රීන් පාට අභිජ්ජා රිෆ්ලෙක්ට් කළා මෙහෙම උද්දච්චයට එන එක ඉගෙන ගත්තා. අනිත් අතට මේක ලාභයි කියලා ගත්තනම් අසද්දා වෙලා අසද්දාව නිසා උද්දච්චයට එන එක අපි ඉගෙන ගත්තා. මේ ස්ටික් එක මෙහෙම කරකිනවා කියන එක. අනිත් අතට මේ මාන කතාව නිසා මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තනම් අපි මේ අසාතේය කියන එක ඇති වෙනවා. එහෙනම් අපි මාන්නිය කියන එක එතන තියෙනවා. එතකොට මාන්නිය කියන එක ආව නම් අපිට ශ්‍රද්ධාවට යන්න බෑයි කියන කාරණාවත් මෙතෙන්දී අපි ඉගෙන ගන්නවා. ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන්න එක වැළැක්වුවා කියලා මාන්නිය. ඊළඟට අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ උද්දච්චයයි කුක්කුච්චය අතර සම්බන්ධතාවය. ඉතින් මෙතන ඔය කුක්කුච්චය කියන එක අපි දන්නවා විදාකාරයෙන් අපිට ඇති වෙනවා. ඔය මක්කේ වාගේ දේවලුත් තියෙනවා නම් කුක්කුච්චය ඇති වෙනවා. මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් කුක්කුච්චය ඇති වෙනවා. මේ දුස්සීල භාවයේ තියෙනවා නම් කුක්කුච්චය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි අප්‍රිය සම්පයෝගය නිසා කුක්කුච්චය කියන එක ඇති වෙනවා. හොඳ උදාහරණයක් තමයි අපි ඔය මගුල් ගෙවල් වලට එහෙම යනකොට ඒ මගුල් ගෙවල් වල දැන් දාලා තියෙනවනේ නම්බර් එකක් නේද? මෙන්න මේ සෙට් එකේ තමයි තමන් ගිහිල්ලා වාඩි වෙන්නේ කියලා. ඉතින් තමන් සමහරට ගිහිල්ලා වාඩි වෙනවා භාවනා කරන කෙනෙක් වෙන්නේ නැති ගිහිල්ලා වාඩි වුණාම පේනවා මේ මේ මේසෙ ඉන්න කට්ටිය ඔක්කොමලා මත්පැන් එහෙම පානය කරනවා. අර අනිත් කට්ටිය නම් අන්න ධර්මයේ හැම වාම් කතා කරන කට්ටිය අනිත් මේසෙට වැටලා ඉන්නේ. අනේ මට අතෙන්ට යන්න හම්බුණා නන්නේ. පේනවද අප්‍රිය සම්පයෝගය නිසා කුක්කුච්චේ කරගන්න බැරි වෙච්ච හොඳ පිළිමදෝ පසුදැවීමක් කියන එක තියෙනවා. ඒ විදිහට කුක්කුච්චය. ඒතකොට එහෙනම් මෙතන අප්‍රිය සංපයෝගයෙන් කුක්කුච්චය ඇති වෙනවා කියලා තියෙනවා. ඉතින් ඇත්තෙම කියනවා නම් මේ නිවන පැත්තක දීද්දී අපි මේ ලිස්සන තැනක ඉන්නවා වගේ එකක් තමයි මේ තියෙන්නේ. දැන් අපිට අර ඉස්සෙල්ලා බලපු එක තව දික්කලා එනවා. අභිජ්ජාවෙන් නන්දිය, නන්දිය මෙහෙම රිෆ්ලෙක්ට් කළා, මෙහෙම ආවා දෝමනස්සය, දෝමනස්සයෙන් අපි ඒ කියන්නේ උද්දච්චය, උද්දච්චයෙන් අපි එනවා දෝමනස්සය දක්වා රිෆ්ලෙක්ට් වෙනවා කියන එක තියෙනවා. දැන් ඔය උද්දච්චය කියන එක හරියට අපි ලිස්සන තැනක ඉන්නවා. මොන ධානයකින් හිටියත් අපි ඔය ලිස්සන. අපිට ඉන්න පුළුවන් තැනක් ඇත්තේ නෑ. ඒ කියන්නේ නිව සංඥා නා සංඥා ඇතන ලාභියා තමයි මේ මේ ලිස්සන තැනක් තියෙනවා නම් ඒකේ උඩම ඉන්නේ එක්කෙනා අය. මිනිස්සයා කියන එක්කෙනා මෙන්න මේ බොටම් එකේ ඉන්නේ. එයාට තමයි අධික ලෙස මාන්නය තියෙන්නේ. සත්‍යයන්ට ගත්තාම ඊටත් වඩා මාන්නයක් තියෙනවා. ඒකට අනිත් ධාන තල මේ දෙක අතර. අපි කොයි ධාන තලේ හිටියත් අපි ලිස්ස පල්ලෙහාට යනවා. එකකින්වත් ඉන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් ඒකම තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. අපි ඉස්සෙල්ලත් බැලුවේ ආනන්ද සප්පාය සූත්‍රයේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අදෝසෝ. ඒ සමාහිත භවකින් ඉන්න පුළුවන් ඊ කියලා තමයි හිතනවා. එහෙම ඉන්න පුළුවන් තැනක් නැත්තේ. ඒ නිර්වාණය විතරයි. ඒ කියන්නේ නිවන්ට නිවනේ පමණයි ඒක. ඒක තියෙන්නේ. නිවනේ කියලා කියන්නේ අපි මේ ජීවත් වෙලා ඉන්නේ නැති නිවනට යෑමයි කියන එක නෙමෙයි. අවසානෙටම නිර්වාණයට යන්න ඕන. මොකද ජීවත් වෙලා ඉන්නකොට කොච්චර කරත් ඕගොල්ලෝ ඉස්සලා වැටෙනවා. මොකද දැන් බත් ටිකක් කන්න ඕන නම් නවත්තන්න වෙන භාවනාව නේ. අන්න ඒ වගේ ඔයගලන්ට පේනවා. ඒ ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට උද්දච්චය නොවෙන්න නම් අපිට එහෙනම් පේනවා මෙන්න මේ ඇරෝ එකේ අනිත් පැත්තට අපි කතා කරනවා. උද්දච්චය නොවෙන්න නම් මේ පැත්තට මේ රිෆ්ලෙක්ට් වෙලා නොවෙන්න ඕනේ. කියන්නේ නන්දිය නොවෙන්න. නන්දිය නොවෙන්න නම් අභිජ්ජා නොවෙන්න ඕනේ කියන එක තියෙනවා. එතකොට අභිජ්ජා නොවෙන්න ඕනේ කියන ශ්‍රද්ධාව තමා තුළ පවතිනවා නේද? ඒක සෑහෙන ඊළු ශ්‍රද්ධාව. අභිජ්ජා නොවෙන්න ඕනේ කියන එක. එහෙම පවතිනවා නම් අන්න එතන නිවන තියෙනවා. ගැඹුරු අර්ථයක් ඕක. ඒ නිර්වාණය එතන තියෙනවා කියන අභිජ්ජා නොවෙනවා. දැන් එහෙමනම් අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ දිවිච්ච මෙන්න මේ අර්ථය බලන්න. දුස්සීල භාවය මෙතන ගේන් එකට වුණා. එතන ලාභයි කියලා ගත්තා. මේකෙන් අසද්දා කියන එක. එතකොට ඒ වගේම ඕගලන්ට පේනවා මේ උද්දච්චේ මේ මක්කේ කුක්කුච්චේ කියන එක. මක්කේ තමයි මෙතෙන්ති මේ දුස්සීල භාවය කියන එකට ඇවිල්ලා තියෙන්නේ. අර අතෙන්දි අර දුස්සීල භාව කතාව කිව්වා වගේම මෙතනත් මේ තුනක සම්බන්ධතාවයක් ඇවිල්ලා තියෙනවා. දුක් මේ මක්කේ දුස්සීල භාවය වෙන්නේ මොකක් නිසාද? සමාධිය මගේ කියලා අරගෙන මට මෙන්න මේ වගේ ලිස්සන තැනක ඉන්න පුළුවන් කියලා මේ අල්ලගෙන ඉඳීමෙන් තමයි එයාට ඒ දුස්සීල භාවය. ඉතින් ඒක ලාභයි කියලා ගත්තා. ඒක ලාභයි කියලා ගත්තා නම් මොකද වෙන්නේ? අත්තා ඉඳන් නිත්‍යයට ගිහිල්ලා අර ක්‍රියාවලිය තනි කර අපිට සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එවනම් උඹලන්ට මේ ධර්මතාවයක් පේනවා. උද්දච්චයෙන් අපිට මක්කේ වෙනවා, මක්කෙන් කුකුච්චේ. උද්දච්ච මක්ක කුකුච්චේ. උද්දච්චෙන් කෙලින් කුකුච්චේ නෙමෙයි, උද්දච්චේ මක්කේ හරහා මගේ කියලා ගැනීම උඩ තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. අපි දන්නවනේ මක්කේ කියන්නේ ඉතින් පසු සංඥාවක් කියන එක. අර මිච්ඡා දිට්ඨියේ මගේ කියලා ගත්තට පස්සේ පසු සංඥාවක්. කුකුච්චේ කියලා කියන්නේ හරියට කාවරි හොයනකොට ඒ පුද්ගලයා කියනවා මං අන්න අතෙන්ට වෙලා හිටියා. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මේ ලෝකේ තථාගතයන් වහන්සේ ආර්ය පරිශ්‍රණය කරනකොට මේ පුද්ගලයා සමාධියක් අල්ලගෙන මේ පුද්ගලයා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ යා කියනවා මේ නිවන පැත්තක තියෙද්දි මම ලිස්සන තැනක හිටියා, මහන්සි වෙයි මම දඟල දඟල හිටියා, මට වැරදුනා කියලා. දැන් ආලාර කාලාම හිම සමාධිය අල්ලගෙන හිම ගියා නේ. එතකොට ඒකේ වැරදීමක් කියන එක ඒක තියෙනවා. එතකොට එහෙමනම් අපි මෙතෙන්දී අපි ඉගෙන ගත්තා මේ උද්දච්චය ඉඳන් කුක්කුච්චය දක්වා අපි එනවා කියන. දැන් පේනවාද පංච නීවරණය ක්‍රමානුකූලව මේකේ දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. අපි එහෙනම් පස්සේ නී ස්ලයිඩ් එකට යමු. මේ පස්සේනේ ස්ලයිඩ් එකේ අපි පෙන්වන්නේ මෙන්න මේ කාමච්ඡන්දය කියන එක හඳුන්වා දෙනවා. ඒ වගේම මේ රූපේ ඇති අඩුව කියන එක මේක පෙන්වලා දෙනවා. දැන් අපි යම්කිසි රූපයක් දැකලා ඒ රූපේ වාසේ අපි රවුන්ඩ් එකක් කරපුවා. මුලින්ම ඔයගොල්ලෝ ඒ රූපේ දිහා බලලා ආ මේ හරි ලස්සනයි, අර සුබයි කියලා ඉදන් සත්‍යයට ඇදෙනවා කියලා ඔන්න ඕක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වුණාට පස්සේ අර තමන්ගේ තිබුණා වූ අර දූවිලි අගිය තියෙනවානේ. අන්න ඒකත් එක්ක මැච් කරලා බැලීමක් කියන එක තියෙනවා. මේක ගැළපෙනවද කියන එක මැච් කරලා බැලීමක් කියන එක තියෙනවා. ඉතින් ඕක බැලුවට පස්සේ ඔය කාටවත් ඕක ගැළපෙන්නේ නැහැ. ඉතින් ඔය ඒරියා 1 කියලා ලකුණු කරලා තියෙන්නේ පේනවද? ජාතියයි, වේදනාවයි, අර ජරාවයි. අන්න ඒ ඒරියා එකට කියනවා සරසංකප්ප ඒරියා කියලා. මේක තමයි ඕගොල්ලන්ගේ පෙර යම් කිසි දෙයක් කාලා බලලා කුඩා කාලේ තමන්ගේ හොඳ මෙන්න මෙහෙම කෑවා මේ වගේ රසක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. එතකොට දැන් මේ ඉන්නව රූපය දැන් ඔයගොල්ලෝ වයසට ගිහිල්ලා එහෙම නැත්නම් තරුණ කාලේ අර ඒ කෑම මාපව කනකොට අර ඉස්සෙල්ලා වගේම තමන්ට රසයක් ඇත්තේ නැහැ. එතකොට දැන් ඉන්නව මේ රියල් වැලුව එකේ අර්ථය මෙතන තියෙනවා මේ ගිද්දි ලෝභයයි වේදනාවයි ඒ જાතියයි කියන එක. දැන් මේ තමන්ගේ මනසේ දැන් මේ අවස්ථාවේදී ඇතිවෙන්නා වූ දේ අර දූවිල්ල ඇවිස්සෙනවානේ. ඒ ඇවිස්සিলা ඇතිවෙන්නා වූ ඒ ස්වභාවය. එතකොට මෙන්න මේ දෙක අපි ගලපලා බලමු. පෙර වූ එකයි මම පොඩි කාලේ කනක් අය වහම මෙහෙමයි ආදි වශයෙන් තියෙන එකයි මේකයි ගලපලා බලමු. ඒ ගලපලා බැලුවායින් පස්සේ මේ දෙක ගැළපීමක් නැහැ. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට තමන්ට තියෙනවා දෝමනස්සයක් කියන එක. ඒ දෝමනස්සයක් ඇති වෙලා ඒක නිසා අපිට මේ අපේ ඇඟිල්ල දික් කරනවා. අන්න අර චේතනාව තියෙන දෙන්නට ඒක තමයි මේ ඒරියා 3 කියලා මෙතනින් පෙන්වන්නේ. අපේ ඇඟිල්ල ඉස්සරහට දික් කරනවා මේ ඒ මනෝ සංචේතනාව කියන එකට. මේක හරියට අර ෆැක්ටරි එකේ කතාවේ නම් අර ෆැක්ටරි එකේ බඩු විකිනේ නැති වුණා. ඒ මිනිස්සු මීටින් එකක් එහෙම තියලා කතා කරනවා මොකද මේ අපේ වෙලා තියෙන්නේ. ඒ පාර මෙහෙම විකිනේ නැත්තම් ඉතින් එහෙනම් අපි මොකටද මේ ෆැක්ටරි එකේ මේ වගේ තේකොළ හදන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ චේතනාව කියන එක තමයි ප්‍රශ්න කරන්නේ. ඒ චේතනාව ප්‍රශ්න කරාම චේතනාව ඉදන් කියනවා මේ මගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා ඇඟිල්ල දික් කරලා පෙන්වනවා මෙන්න මේ රූපයට. කබලින්කාර ආහාර ඒරියා පෝගීන එකට අපි ආවා. මෙතෙන්දී අපි මේ ඒරියා පෝගීන එක අර කලින් ඒවත් එක්ක පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙන ඉඳ මේව කරගන්න බා. මෙතන මේ ඇඟිල්ල දික් කරන්නේ කබලින්කාර ආහාරය. එයා කියනවා මගේ නෙමෙයි ප්‍රශ්නේ මේ ෆැක්ටරි එකේ මේ බඩු හදනවා කියන එකේ නෙමෙයි ප්‍රශ්නේ. ඒ තීරණේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔය තේකොළ හරිනේ. අපිට හම්බ වෙන තේකොළ හරිනේ. ඒක තමයි මේක හොඳ ප්‍රොඩක්ට් එකක් එන්නේ නැති කියලා. දැන් මෙතන තියෙන්නේ බ්ලේම් ගේම් එකක්. බ්ලේම් කරගෙන යනවා මේක මගේ වේදනාව හරිය නැති වුණාම මම රූපයට පින් පොයින්ට් කරලා කියනවා මෙයාගේ තමයි මේකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතකොට මේ මේ ධර්මයේ දැන් මේ අවස්ථාවේදී අපි පේනවා අපිට දැන් අපිට තිබිච්ච කලින් තිබිච්ච වේදනාව දැන් ලැබෙන්නේ නැහැ. ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක ඇති වුණාන් පස්සේ අපේ මනසෙන් කම්පන්සේට් කරනවා. කොහොමද කම්පන්සේට් කරන්නේ? ඒක හරියට දැන් ඕගොල්ලෝ බත් කනකොට එලක් වෙලාවට හිතන ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා. මොකද ඊයේ කනකොට යම්කිසි රසක් තිබිලා ඒ රසය අද නැහැ. එතකොට මේකට දැන් එක්ක ලුණු මිරිස් ටිකක් එහෙම නැත්නම් සෝස් ටිකක් මොනවා හරි අන්න ඒ වගේ જાතියක් දාගෙන අරක වෙනස් කරගන්නයි කියලා. හැබැයි ලුණු මිරිස් ටික හිතේ තියාගෙන ඕගොල්ලෝ අරතිකම තමයි. මේක හරියන්නේ නැහැ නේද? එතකොට කාමච්ඡන්දය කියලා කියන්නේ අර මෙහෙම වෙන්න ඕනි කියලා තමන්ගේ මනසෙන් සිතන මෙසේ වන්නේ නම් හොඳේ ලුණු මිරිස් ටිකක් තිබුණා නම් හොඳේ සෝස් ටිකක් තිබුණා නම් හොඳේ කියලා සිතීම කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒ නොපුරුණු ලද අඩුව ඒ සංස්කාරය සඳහා ඒ තමන් කම්පන්සේට් කිරීම කරනවා. ඒ කියන්නේ සංස්කාරයෙන් සම්පූර්ණ කරගන්නයි මෙයා හදන්නේ මේ අවස්ථාවේ. එතකොට එහෙනම් කාමච්ඡන්දය කියන එක අපිට පැහැදිලි වෙනවා. කාමච්ඡන්දය කියලා කියන්නේ මේ අපේ සිතේ තිබෙනා වූ දෙයක්. අර දෙකේ ගැප් එක දැකලා අපේ මනසෙන් ඇති වුණා වූ දෙයක් තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී පිට ඔයගලන්ට පේනවා මෙතන මේ මානිය මගින් ආපහු අර ශ්‍රද්ධාවට යනවා කියන එක අර ඉස්සෙල්ලා වගේම මේකේ වැලක්වීම කියන එක කරනවා කියන එක. ඒ කියන්නේ මේවා අපි රූපයට ඇඟිල්ල දික් කරා නම් ඒ කියන්නේ අපි වෙන හොඳ තේකොළ ටිකක් වෙන් හරි ගන්නවා කියන අර්ථයේදී ඒක මොකද ෆැක්ටරි එක දුවන්නේ නැහැ නේද? එතකොට එහෙමනම් ලාභයි කියලා ගත්තා ආපහු අත්තයි ඉඳන් නිත්‍යයට. ෆැක්ටරි එක වහලා දාන්නේ නැහැ. අපේ ගමන තියෙන්නේ කොහොම හරි මේක ගෙනියන්න. ඉතින් අපි මේ ධර්මයේ අපි දැන් ඔය රවුම් වගේක් කතා කරා. එතකොට ඔය කාමච්ඡන්දය කියන එක ඇති වෙන්නේ තුන්වෙනි රවුම්. තුන්වෙනි රවුම කියන්නේ අර පළවෙනි රවුම කරකෙව්වා. තමන්ගේ යමක් ඇවිස්සීමක් කියන එක ආවා. ඒ ඇවිස්සුණු අගයත් එක්ක අර මේ රූපේ අගය තියනවද කියලා බැලුවා. දෙවෙනි රවුම මේ දෙක අතර බැලුවාම මේ දෙක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඒරියා 1 and 2 මැච් කරලා බැලුවා. මේක කාටවත් සමාන වෙන්නේ නැහැ. රාතන් වහන්සේ කියන්නේ මේක කාටවත් සමාන වෙන්නේ නැහැ. කුඩා කාලේදී ඔයගොල්ලන්ගේ මේ ජරාව කියන එක තියෙන්නේ මෙන්න මේ જાතිය පැත්තේ. එතකොට මේවත් මේ ගිද්දි ලෝභයේ අසත් ළඟට ගිට්ටු වෙලා තියෙන නිසා මේක එන්නෙන්නු මේක වෙනස් වීම කියන එක තියෙනවා. ඒ නිසා මේක මැච් වෙන්නේ නැහැ. මැච් වෙන්නේ නැති නිසා ගැප් එකක් තියෙනවා. එතකොට මේ තුන්වෙනි රවුමේදී තමයි කාමච්ඡන්දය කියන එක ඇති වෙන්නේ. ඉතින් මේ අපි රවුම් ටික ඔක්කොම බලමු. ඒ මේක අපි පස්සේ භාවිතා කරන නිසා ඔකේ ඇපෙන්ඩික්ස් එකක් තියෙනවා 12 වෙනි කොලේ. ඒ 12 වෙනි කොලේ ඒගොල්ලන්ට පෙන්නනවා මේ දිගින් දිගටම තීන විද්‍යය දක්වා එන හැටි. මුලින්ම පෙන්නනවා ඔය පළවෙනි එක ලියලා තියෙන පළවෙනි එක ඒ රවුමක් වශයෙන් ගන්න එපා. රූපය කියන එක අපේ ඇහැට ස්පර්ශ වෙනවා කියන එක තමයි එතන පෙන්නන්නේ. එතකොට ඔන්න රවුම පටන් ගන්න ඔය දෙවෙනි එකෙන් තමයි ඒ රවුම කියන එක පටන් ගන්න. මේක ඇති වුනහම අපි මේ සංඥාව කියන එක අපි උස්සනවා. දැන් බිත්තියේ රූපයක් තියෙනවනම් ඒ රූපේ මට උස්සන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මගේ ඇහෙන් බැලලා ওই රූපේ උස්සන්න පුළුවන් කමක් නෑ. මගේ සංඥාව තමයි ආ මේක මලක් කියලා හරි මොකක් හරි ඉස්සීමක් කරන්නේ. එතකොට මේ ඉස්සීම කරන්නේ ඒ අවිද්‍යාව අනුසීමගේ. අවිද්‍යාව අනුසීමගේ ඉස්සීම කරනවා. මේ වෙලාවේදී අපිට ওই අවිජ්ජාව කියන එක අපිට ඇති වෙනවා. අවිජ්ජාව කියලා කිව්වේ ඒ රහතන් වහන්සේ අර්ථ දක්වන අවිජ්ජා කියලා කියන්නේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ යම්කිසි පැවැත්මක් තියෙනවද ඒක අවිජ්ජාවයි කියලා කියනවා. මිච්ඡා දිට්ඨික සංඥාවක් නිසා විඥානයේ පැවැත්ම. එතකොට අපිට අවිජ්ජාව කියන එක මෙතනදී තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව අනුසය තියෙන පුද්ගලයා තමයි මේ සංඥාව උස්සන්නේ. රාතන් වහන්සේ උස්සන්නේ අනිත් අය උස්සන්නේ. ආශ්‍රයන අසුත් කෙනෙක් කරන්නේ. එතකොට මේ මේ ඉස්සීමත් එක්ක ඒ පළවෙනි රවුම කියන එක අපිට ඇති වුණා. ඊළඟට අපිට එනවා මේ දෙවෙනි රවුම. අපි මේ සංඥාව කියන එක මානිය විසින් දැන් ඉස්සීමක් කරනවා. ඒක තමයි අර මැච් කරනවා කියන එක කිව්වේ. ඒක හරියට දැන් අප ඔයගොල්ලෝ කෙනෙක් යනවා මනමාලිය බලලා ඉවරලා කියනවා මේ මනමාලි මට ගැළපෙනවා කියලා. ඒක හරියට නම් පළවෙනි රවුම වාගේ. එහෙම අවිද්‍යාවෙන් තමයි මේක තීරණය ගත්තේ. ඊළඟට දැන් මෙයා කල්පනා කරලා බලනවා මේ මනමාලි මගේ ගෙදරට, ගෙදර ඒ කියන්නේ මගේ ගම් පළාතට, එහෙමත් නැත්නම් මගේ අම්මට තාත්තට අපේ ගමට ගැලපෙනවද කියලා ෆිට් කරලා බලනවා. ඒක කාටවත් ෆිට් වෙන්නේ නැහැ. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. එතකොට මේ දෙවෙනි එක තමයි ඒ සංඥා උස්සනවා කියේ මානිය අනුසයෙන් තමයි ඒක කරන්නේ. දැන් ඔන්න ඒරියා 1 and 2 අතර ඩිෆරන්ස් එක තියෙනවා, ෆිට් වීමක් නැහැයි කියලා. මේක නිසා ඔන්න දෝමනස්සයක් කියන එක යාට ඇති වෙනවා. දෝමනස්සේ කාමච්ඡන්දය. ව්‍යාපාදී අපිට තාම නැහැ. එතකොට මෙහෙම දෝමනස්සේ හටගත්තට අපි දැන් හිතනවා මේක මට ෆික්ස් කරන්න පුළුවන් කියලා. අර අඩුවක් තියෙනවනේ. අඩුව පුරවන්න මනසෙන් අර ලුණු මිරිස් ටිකක් එක්කහ කරනවා වගේ තමන්ගේ මනසෙන් යමක් එකතු කිරීමක් කියන එක කරනවා. ඉතින් ඕක වැඩේ තියෙන්නේ ඕකේ දරුණුකම ඔන්න ඕකයි. ඕක රියල් එක දන්නේ නැති මිනිස්සයා පුදුමාකාර විදිහට ඕක එකතු කරනවා. යම් යම් දේවල් නොදන්නා වූ අය කල්පනා කරනවා මෙහෙම වෙනව නම් හොඳ ඇති, මෙහෙම වෙනව නම් හොඳ ඇති කියලා කියනවා. එතකොට අන්රියලිස්ටික්ලි තමන්ගේ මයින්ඩ් එක ඒවට යනවා. ওই මිනිස්සුන්ට ඔය හැදින්නේ නිකන් පිස්සු වගේ. කාන්තාවන් ගැන හිතලා, මිනිසුන් ගැන හිතලා, මේ වගේ දේවල් ගැන හිත හිතා ඌක දිගින් දිගටම ගමන් කරන අය. මොකද එයා රියල් වැලියු එක දන්නේ නැහැ. රියල් වැලියු එක දන්නේ නැති වුනහම බොහොම ධර්මයි. දිගින් දිගටම තමන්ගේ මනස යන අර මනෝ ගහනවා කියලා කියන්නේ නේද? මනසෙන් මෙහෙම කල්පනා කර කර ඉන්නවා කියන එක තියෙනවා. දැන් ඔන්න අපි එනවා තුන්වෙනි රවුමට. එතෙන්දී අපිට දැන් අර ගැප් එකක් තිබුණා. දැන් අපි ඒක නිසා දෝමනස්යෙන් පටිඝානුසය කියන එක තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. දැන් පටිඝානුසයෙන් තමයි මේ සංඥාව උස්සන්නේ. ඉතින් මේ රවුමත් අවිද්‍යා ආශ්‍රව නිසායි ඇති වෙන්නේ. මේ වෙලාවේදී අපි හිතනවා මේ උස්සන්නේ මේ වෙලාවේ මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා හිතලා. හරියට දැන් පුටුවක් ගන්නාම මම ගෙදර මාත්‍යා කියන්නේ මං හදලා හදන්නම්කෝ කියලා නේද? ආන්න ඒ වගේ තමයි මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා හිතලා විඥාණය බැස ගන්න සැලැස්සුවා. අන්නේ තන තමයි කාමච්ඡන්දය කියන එක. එතකොට දැන් අවිද්‍යා ආශ්‍රයෙන් උස්සනවා. ඊළඟට අපි ආපහු මේක උස්සනවා පටිඝානුසයෙන්. මේක මානිය නිසා. දැන් කියන්නේ රවුම් ගත්තාම එකක් අවිද්‍යාවෙන් කරකවන ඊළඟ එක මානිය කරකවන. ඔය විදිහට මාරුවෙන් මාරුවට තමයි මේක යන්නේ කියන එක තියෙනවා. ඉතින් ඔක ෆික්ස් කරන්න බැලුවට දැන් ෆික්ස් කරන්න බෑ. මොකද මහත්යා කිව්ව ෆික්ස් කරන්න පුළුවන් කියලා ලී කැලලා මේ පැත්තෙන් ගවනවා වාඩුනවා ඊළඟ පැත්තෙන් ආපහු ජරස් ගාලා අනිත් පැත්ත කැල්ලේ යනවා. එතකොට ඒක ෆික්ස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අන්නේ தත්ත්වයටපත් උනා න් පස්සේ මේ පුද්ගලයාට තියෙනවා දැන් රවුම් 4ක් ගිහිල්ලා මෙතන නම්බර් 5 කියලා කියන්නේ රවුම් 4යි. අන්න ඒ අවස්ථාවෙන් උඩට මෙයාට ව්‍යාපාදී කියන එක තියෙනවා. ඉතින් අර සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක උගලන්ට බලන්න පුළුවන් සම්මා වාචාවේ වෙන්නනවා. අපි අපිට අවිජ්ජා තිබුණාද? අපි ජරාවටපත් උනා කියලා දැක්කහම ව්‍යාපාදී කියන එක අපිට ඇති වෙනවා කියලා. දැන් ආපහු අපි රවුම් කරකවනවා. ඊළඟට අපි 5 වෙනි රවුමයි 6 වෙනි රවුමයි. එතකොට ওই 5 වෙනි රවුම කරකවනකොට අර ඉස්සෙල්ල වගේම තමයි. අපි උස්සන්නේ පටිඝානුසයෙන් උස්සන්නේ. හැබැයි අපේ මනසේ දැන් දෝමනස්සය කියන එක ඇතුල් වෙලා තියෙනවා. අර දෝමනස්සේ හට ගැනීමයි දෝමනස්සේ ඇතුළට ඇතුල් වීමයි කියන එක එක දෙකක්. තමන්ගේ ඇතුළට බැහැලා තියෙන දෝමනස්සය. ඊළඟ රවුමේ 6 වෙනි රවුම වෙනකොට අපි ආපහු අපි මානෙන් උස්සනවා අපිට දෝමනස්සේ කියන එක තියෙන මනසට ඇතුල් වෙලා. දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට තීන විද්‍ය කියන එක අපිට හට ගන්නවා. තීන විද්‍ය සිතට ඇතුල් වෙලා නෙමෙයි හට ගැනීමක් කියන එක තියෙනවා. මේ වෙලාවේදී තීරණයක් අරගෙන තියෙනවා අවිද්‍යා ආශ්‍රය මගින්. මේක සාතයි කියලා ග්‍රීවල් කියලා මේ ඔබ්ජෙක්ට් එක. අර තේකොළ ෆැක්ටරි තේකොළ. එහෙම සාතයි කියලා ගන්න බැහැයි කියලා. තමන්ගේ බත්පංගෝ නම් බත්පංගෝ හොඳයි කියලා ගන්න බැහැයි කියන එක අවිද්‍යා ආශ්‍රවේ මෙතන තීරණයක් අරගෙන තියෙනවා. දැන් හැබැයි අපි අතහරින්නේ නැහැ. ඔන්න ඕකයි අපේ දුර්වලකම. අතහරින්නේ නැහැ. අපි මොකක් හරි කෑල්ලක් කරලාගෙන ගමන් කරනවා. මේ ෆැක්ටරි එකෙන් කලින් හරි මට තේකොළෙන්ද මම කාලා අපි ළමයි හරි ජීවත් වෙලා හිටියන්නේ නේද? ආන් මේ වගේ මොනවා හරි අර්ථයක් මේක තියාගන්නවා. කොහේ හරි එලිලා ඉන්න ස්වභාවයක් තමයි. එතකොට දැන් අපි ආපහු රවුම් දෙකක් කරකවමු. එකක් පටිඝානුසයෙන් උස්සනවා. ඒක අවිද්‍යාවට සම්බන්ධ රවුම. ආපහු පටිඝානුසයෙන් උස්සනවා. ඒක මානසික සම්බන්ධ රවුම. මේ අවස්ථාවෙන් උඩ දැන් අපි දෝමනස්සේ ව්‍යාපාදීයි කියන එක දෙකම අපේ සිතට ඇතුල් වෙනවා. එන්න පේනවද? එන්න එන්න මොකද කරකවන්න කරකවන්න. කුණු එකතු වෙනවා. එන්න එන්නම කුණු එකතු වෙනවා. ඕක තමයි රහතන් වහන්සේ පෙන්වන්නේ. අපි ඉන්න ඉන්න මොකද වෙන්නේ? අර දුස්සීලභාවයේ යම් කිසි දෙයක් තියෙනවද ඒක? මිච්ඡා දිට්ඨියට එකතු වෙනවා. ආන් මේ වගේ තමයි මෙතන එන්න එන්නම මනසේ ඒ රොඩු මඩ ඔක්කොම එන්න එන්න එකතු වෙනවා කියන්නේ. රව මටක් ගියායින් පස්සේ මේ බුද්ධිලට තීන විද්‍ය කියන එක ඇති වෙලා තියෙනවා. තීන විද්‍ය කියන්නේ තමන්ගේ සිතට ඇතුල් වීම කියන එක තියෙනවා. ඉතින් අට රවුමයි. රෝගී වෙන්න එන රවුම් අට. ඒ රවුම් අට මෙහෙම ගන්නකොට බොහෝ වේගෙන් ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඉතින් මේක මතක තියාගන්න පුළුවන් ඔය පාසල් වල පන්තිත් එක්ක බැලුවොත් ඉන්නේ. පළවෙනි පන්තිය දෙවෙනි පන්තියේ හිමති දෝමනස්සය කියන එක තමන්ට හට ගන්නවා. ඒ ඉතින් ටීචර් කියනෝනේ ආයන්න මෙහෙම ලියන්න අකුරත් එක්ක තියලා නේද? මතකද ගල් කූරෙන් ගල් ඇල්ලේ ලියන කාලේ? එහෙම මේවා ඉතින් කරන්න කැමති නෑනේ නේද? ඉතින් ගල් මේ ලෑල්ල ඌර ඌර ඔබ ලියන. ඊට පස්සේ 3 4 වෙනකොට ටිකක් දුවලා පනිනවා පන්ති ළමයිනුත් දන්නවා. ඒ අය හිතන්නේ මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා. ඔය මිනිස්සු කියන ඔය 3 4 පන්ති ළමයි සුද්දෝයම කියන ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ මේ වෙන පැනට් එකකින් ආවා. මොකක් හරි කැඩුනාම හදන්න පුළුවන් ආදී වශයෙන් ඒ වගේ මේ කියලා. දෝමනස්සේ ෆික්ස් කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම හිතුවට ඒක ෆික්ස් කරන්න බෑ. 3 4 පන්ති. 5 පන්ති වෙනකොට දැන් තියෙන තමන්ට දෝමනස්සේ කියන එක ඒ සිතටම ඇතුල් වෙලා දැන්. දෝමනස්සේ හටගත්තා. දැන් දෝමනස්සේ සිතට ඇතුල් වෙලා තමයි ඉන්නේ. එතකොට දැන් ඉතින් විෂයන් ගන්නත් වැඩි නේද? ඉතිහාසය, භූගෝලය, ඔක්කොමයි අර සයන්ස් උයි අරවයි මෙවයි ඔක්කොම දෙවලු තුගන්නු. ගණනුයි අරවයි මෙවයි. දෝමනස්සේ ඇතුල් වෙනවා. හතේ අටේ පන්ති එනකොට අන්න ව්‍යාපාදේ කියන එක එයාට තියෙනවා. 9 10 තිනකොට 9 වෙනකොට තීන විද්‍යේ. 9 10 වෙනකොට තීන විද්‍යේ කියන එක තියෙනවා. ඉතින් ඒකනේ අපි ඕලෙවල් විභාගය එහෙම තියලා බලන්නේ මේක කම්මැලිද කියලා නේද? ඊට පස්සේ 11 12 වෙනකොට උද්දච්චය. 11 12 ළමයි හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ කොහොම දේවල් Taman දන්නවා කියලා නේ. සයන්ස් එහෙම ටිකක් එහෙම ඉගෙනගෙන ටිකක් උද්දච්ච සාගත ස්වභාවයක් ඒක තියෙනවා. ඉතින් 13 14 වෙනකොට ඒ කියන්නේ විශ්වවිද්‍යාල. එතකොට විචිකිච්ඡාව තියෙනවා. ඒකනේ විශ්වවිද්‍යාලට යවන්නේ. මේක සැකේ දුර කරගෙන එන්නේ කියලා ඉතින් තියෙන විචිකිච්ඡාව තවත් වැඩි වෙනවා ගිහිල්ලා ආවට පස්සේ නේද? ඉතින් අන්න ඒ ක්‍රමයට තමන්ට මතක තියාගන්න ඕන මේ විදිහට. මේ වට කරකෝ කරකෝ යනවා කියන එක. එතකොට අපි කාමච්ඡන්දය කියන එක එහෙමනම් ඒ පස්වෙනි සයිඩ් එකේදී අපි ඉගෙන ගත්තා. අපි දේරුම් ගත්තා ඒක සිතේ තිබෙනා දෙයක්. මේක ගැප් එකක් දැක්කා. ගැප් එක දැකලා ඉවරලා ගැප් එක ෆික්ස් කරන්න ගිහිල්ලා තමයි මේ කාමච්ඡන්ද කතාව ඇවිල්ලා. කවදාවත් ෆික්ස් කරන්න බැරි දෙයක්. ඒකයි අපි ෆික්ස් කරන්න හදන්නේ. එතකොට ඊළඟට අපි බලමු 6 වෙනි ස්ලයිඩ් එක. ඒ 6 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට කාරණා තුනක් වෙනවා. එකක් තමයි මෙන්න මේ එක කබලින්කාර ආහාරය කියන එක. දෙක වෙන්නන මේ අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. තුන්වෙනි කාරණේට වෙනවා ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට අපිට පේනවා අපිට කාට හරි ව්‍යාපාදී කියන එක තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ. ඒ ව්‍යාපාදී ඇති වුණා නම් අපි පල්ලෙහැල් ඉස්සලිස්ස ගමන් කරනවා. මොකද ව්‍යාපාදී ඇති වුණා නම් ඒ අපි දන්නවා දිගින් දිගටම අර වට කරකෝ කරකෝ අපි යනවා කියන එක සිද්ධ වෙනවා. ව්‍යාපාදී නොවෙන්න නම් අනිත් පැත්තට පේනවා අවිජ්ජාව කියන එක නොවෙන්න ඕනේ කියන එක. එතකොට අපි ඉගෙන ගත්ත බ්ලේම් ගේම් එකක් තියෙනවා කියලා නේද? අන්තිමට අපි තේරුම් ගත්තා මේ ප්‍රශ්න කළා අන්තිමට රූපයට තමයි අපේ මේ ප්‍රශ්නේ කියන එක ඇවිල්ලා තියෙන්නේ කියන එක. මතකද ඒක? එතකොට මෙතෙන්දී අපිට පේනවා මේ 2 3 කියන දෙක, ඒ කියන්නේ අත්තයි දැන් නිත්‍යට යන එකයි, ජාති ඉඳන් ජරාවට යනවායි කියන එකයි. මේ ඔක්කොම ඇති වෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරය නිසා. මේක නැත්තම් මේ කතාවක් නැහැ කියන එක. ඉතින් ඒක ප්‍රඥාවෙන් බලව මනුස්සයාට පේනවා. බලන්න මම ජාති ඉඳන් ජරාවට යනවා නම් මට ව්‍යාධිය ඇති වෙනවා, මරණිය ඇති වෙනවා. මරණිය ඇති වෙනවා නම් මට නිත්‍යභාවයක් කොයින්ද කියන එකේ. එතකොට අත්තා ඉඳන් නිත්‍යයට මම මගේ මානෙ මදයන් ගහලා තිනවා නම් මේක මෙහෙම තියෙනවා කියලා. ජාති ඉඳන් ජරාවට යනවා, ව්‍යාධි මරණිය වෙනවා නම් එහෙනම් අපිට පේනවා නිත්‍යභාවයක් නැහැ. නිත්‍යභාවයක් නැත්තම් මේක කඩාගෙන වැටෙනවා. එහෙනම් දැන් මම මොකද්ද අත්තා කියලා අල්ලගෙන ඉන්නේ? වෙනවා මෙන්න මේ රූපය තමයි අපි අල්ලගෙන ඉන්නේ කියන එක. ඒකට මෙන්න මේක තේරුම් ගත්තාම මේ පේනවාද මේ ඉරක් ඇඳලා තියෙනවා කෙලීම උපේක්ඛා ප්‍රමාණයට කියන. එතනින් මෙන්න මේ අවස්ථාවේදී මම නම් ඒ අපනිත චේතෝ විමුක්තිය කියන එකට එකපාරටම ගිය අවස්ථාව මේ පෙන්වන්නේ. මේක සිද්ධ වෙන්න නම් අපිට පළවෙනි කාරණේ අපිට අවිජ්ජා කියන එක නොවෙන්න ඕන. ඇයි අපි දන්නවා අවිජ්ජාවක වුණා නම් මට ව්‍යාපාදේ ඒ ඔක්කොම ඇති වෙලා අර ලිස්සන තැන දක්වාම ගමන් කරනවා. ව්‍යාපාදේ ආව නම් තේරුම් ගන්න ඕනේ නම් මම ලිස්සන තැනට ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ මම මොකක් හරි එකක් සුඛයි කියලා අල්ලගෙන මගේ ප්‍රශ්නේ පටන් අරගෙන ඉවරයි කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි දැනගන්න ඕනේ මේ අනිත්‍යභාවය. ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණී කියන එක හැමෝටම සාධාරණයි කියන එක ගැන තේරුම් ගත්තා. දැන් ටිකකට ඉස්සෙල්ලා බලුවානි ඉද්ධිවාද ඩයග්‍රෑම් එකේ මේ සෑම සත්‍යයකම ඉන්නේ දුකයි. සෑම සත්‍යයකම බය වෙලා ඉන්නේ. තමන් හදාපු දේවල් කැඩෙනවා කියලා. අන්නේ අර්ථය තමන්ට තේරෙනවා නේද? එහෙනම් තමන්ට පේනවා මෙතෙන්දි මරණය සිද්ධ වෙනවා නිත්‍යභාවයක් නැහැ. නිත්‍යභාවයක් නැත්නම් අත්තයින්ද නිත්‍ය කතාවක් නැහැ. එහෙනම් මේ රූපය කියන එක තමන්ගේ ඒ ස්පර්ශක ප්‍රශ්න කරනවා කියන එක ඒක තියෙනවා. එතකොට අපි ඊළඟ හත්වෙනි ඩයග්‍රෑම් එකට යන්නේ. මේ හත්වෙනි ඩයග්‍රෑම් එකේ තමයි මේ මෙත්ත සුත්ත භාවනාව කියන එක සඳහන් වෙන්නේ. මේක පෙන්නනවා ඔය පටිකූලයි කියන එක කබලින්කාර ආහාරය. අපටිකූලයි කියලා ගන්නවා ඒ කියන්නේ ඊට අරමුණ වේදනාව. කබලින්කාර ආහාරය ආහාරය පටිකූලතා සංඥාව කියන එක අපි දන්නවා නේද? එතකොට හැබැයි ඒ ආහාරය නිසා ඇතිවෙනා වූ වේදනාවක් තියෙනවද ඒක අපි ඒක ඉවසන. ඒකට කැමැත්තක් කියන එක තියෙනවා. මෙන්න මේ කාරණා දෙක අරගෙන අපි කෙනෙකුට පේනවා නම් මේ නිර්වාණයේ ඇත කියලා අර ඉස්සෙල්ල මං කිව්වේ අපනීත චේතෝ නිත්‍ය ගියා කියලා. අර 1යි 2යි 3යි කියන කාරණාවන් කියන එක භාවිතා කරලා. එතකොට මෙන්න මේ දේ අර විමුක්තිය කියන එක මතක් වෙනවා. අන්න ඒ පුද්ගලයාට ආකාස සංඥායතන කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අර කුණුඹ ගෙඩියේ කතාවේදී ඔයගොල්ලන්ට මතකයි ඒ කුණුඹ ගෙඩිය දීලා ඩොලර් 5ක් දීලා කුණුඹ ගෙඩියක් ගත්තා. ඒකෙන් ඇතිවෙනා වූ වේදනාව කියන එක තියෙනවා. දැන් අඹ ගෙඩිය කියන එක පටික්කුලයි කියන එක තියෙනවා. මොකද කුණු වෙලා ඉවරයි. කියන්නේ මනෝ හරි ගහලා තිබුණ ඒක ඇල කපලා දාලා තමයි තමන් ඒක පාවිච්චියට ගත්තේ. කුණුඹ ගෙඩියගේ මෙන්න මේ ශරීරය නේද? එතකොට මේක නිසා ඇතිවෙනා වූ යම්කිසි සුඛයක් තියනවාද මේක ලාභ වශයෙන් ගන්නෙ නැත්නම් තමයි ආකාසඤ්ඤායතන කියන එක තියෙන්නේ. රූපේ නිසා ඇතිවෙනා වූ යම්කිසි සුඛයක් ඒක ලාභ වශයෙන් ගන්නෙ නැහැ. අන්න එහෙම කියන්නේ නැත්නම් එයාට ඒ ආකාසඤ්ඤායතන කියන එකට යන්න පුළුවන් කම කියන එක තියෙනවා. ඒ කියන්නේ අර සුඛය අත්තා කියන පහස්වෙනි එකට ආවා. ඊට පස්සේ අපි ඒ 6 දක්වා යන්නේ නැහැ. දික්ටි අනුසයට යන එක තියෙනවා. ඒක සිද්ධ කරන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. ඊළඟට ආපහු පෙන්නනවා දෙවෙනි ලයින් එකේ ওই පටික්කුලයි කියලා රූපය, අපටික්කුලයි කියලා වේදනාව, මේ ආකාසඤ්ඤායතනි වාගේ දේවල් නිසා ඇතිවෙනා වේදනාව. මෙන්න මේ අවස්ථාවේ මේ දෙකම මගේ නෙමෙයි කියලා ගන්නවනම් ඒ කියන්නේ රූපයත් එපා, ඒක නිසා ඇතිවෙනා වේදනාවත්, ආකාසඤ්ඤායතනි වාගේ දේවල් ඇතිවෙනා වේදනාව දෙකම මට එපා කියලා කෙනෙක් කල්පනා කරනවා. ඒ පුද්ගලයාට විමුක්තිය කියන එක මතක් වෙනවනම් නිර්වාණිය ඇත කියලා. අන්න ඒ අවස්ථාවේදී යාට විඥානංචායතනිය කියන එක එයාට සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී පෙන්වන්න පුළුවන් තමා වෙමි කියන දෘෂ්ටිය තමන් ලාභයි කියලා ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේ චේතනාවෙන් බැලලාට මෙතන බහින එක තියෙනවා. අන්න ඒක ලාභය වශයෙන් ගන්නෙ නැහැ කියන එක. ඒ කියන්නේ ඔතන ඩයමන්ඩ් එකක් තියෙනවා. ඩයමන්ඩ් ෂේප් එකට අලුව කෑල්ලක් වගේ. ඒ කියන්නේ මොකද්ද? වේදනාව, චේතනාව, ඉදං සච්චේ මේ පැත්තෙන් එනවා. අපි බය අගතියට යනවා කියන්නේ. අන්න ඒක ඩයමන්ඩ් එක වගේ තියෙනවා. ඔන්න ඔය ඩයමන්ඩ් එකේ ඔය මේ පැත්තෙන් එන එක තියෙනවානේ. දැන් බය අගතිය ඉඳන් වේදනාව දක්වා යන අර දිටි අනුසය කතාව. අන්න ඒ කොටසයි මෙතන ධම්ම මච්චරිය කියන එක තියෙනවා. වේදනාවෙන් ඉඳන් චේතනාවට යන. අන්න ඒ කෑලි දෙක අපි කපලා දානවා. අන්න ඒ කෑලි දෙක කපලා දැමීමෙන් තමයි මේ මෙතන මේ විඥානංචායතන කියන කතාව එයාට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තරේ වෙන්නා වූ මේ පාරක් තමයි අපි අවස්ථාවක තකන්. ඊළඟට ආපහු කියන පෙන්වන්න පුළුවන් ඔය වේදනාව පටික්කුලයි කියලා ගන්නෝ, අප්පටික්කුලයි කියලා ගන්නෝ චිත්ත සංස්කාර. වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර. මේ අවස්ථාවේදී පුද්ගලයාට විමුක්තිය කියන එක මතක් වෙනවද? නිර්වාණිය ඇත කියලා. ඒ කියන්නේ විමුක්තියට යනවා කියන එක නෙමෙයි. කලින් විමුක්තියට ගියා කියන එක. ගිය පුද්ගලෙක් මේ මතක් කෙරෙනවා කියන එක. නිර්වාණිය ඇත කියලා අන්නේ වෙලාවේදී යාට ආකින්චනායතනිය කියන එක සිද්ධ වෙනවා. ඒ ආකින්චනායතනිය සිද්ධ වෙන අවස්ථාවේදී මේ පුද්ගලයා මේ කෑලි දෙකක් කපනවා. අර ඩයමන්ඩ් එක වගේ අලුව කෑල්ලට යන එකේ. මේ ධම්මමච්චරේ ඉඳන් තියෙන ඒ කෑල්ල කපනවා. ඒ වගේ මනෝ සංචේතනාවෙන් ඉඳන් සත්‍යයට යන්නා වූ කින් කෑල්ලක් එයා කපලා දානවා. ඒ කපලා දාලා තමයි ආකින්චනායතනිය කියන එකේ එයාට සිද්ධ වෙන්නේ. ඊළඟට හතරවෙනි කාරණේට පෙන්නනවා වේදනාව කියන එක පටික්කුලයි අපිටිකුලයි කියලා ගන්නවා ආකින්චනායතන සංඥා. දැන් ආකින්චනායතනෙ ගිහිලා තින් ඒක නිසා ඇති වුණා සංඥාවේ ඉවසීමක් එයාගේ කියන එක තේරෙනවා. එතකොට මෙන්න මේ දෙකම මගේ නෙමෙයි කියලා ගත්තොත් උත්තර තුනක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකක් තමයි සංඥාව මගේ කියලා නැමෙයි කියලා ගත්තොත් ශුන්‍යතා චේතෝ විමුක්තිය කියන එකට එන්නේ. ඊළඟට සංඥාව දුකයි කියලා ගත්තනම් අප්පෙනිත චේතෝ විමුක්තිය. ඊළඟට සංස්කාර මගේ නෙමෙයි කියලා ගත්තොත් නව සංඥා නා සංඥායතනිය කියන තැනට එනවා. එතකොට මෙන්න මේ මෙතන ග්‍රවුන්ඩ් එක හදලා තියෙනවා ඒ භාවනාව කරන්නේ ඒ එක එක කාරණා අනු. එතන ආකාස සංඥායතනිය වෙන්නේ කොහොමද? විඥානංචායතනිය, ආකින්චනායතන, ඒ නව සංඥා නා සංඥායතනිය දක්වා එතන විමුක්තිය සාගතෝ ඒ ස්වභාවය පෙන්වනවා. ඒ ඔක්කොම සම්බන්ධතාවය තියෙන්නේ මේ 1 2 3 කියන දේ තමයි. දැන් ඔය 1 2 3 කියන එක ගැඹුරු බලන එක්කෙනාට පේනවා ඔතන මුළු සතර සතිපට්ඨානෙම ඔබ තියෙනවා කියලා. 1 2 3 කබලින්කාර ආහාරය අත්තෙන් දන් දිත්‍තිර යනවා කියන ජාති ඉඳන් ජරාවට යනවා කියන. දැන් අපි එහෙනම් 8 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ සබ්බේ සත්තා අවිරිනෝ හොಂತಿ. ඊළඟට පෙන්නනවා කේමිනෝ හොಂತಿ. සුඛිනෝ හොಂತಿ. සතින් උපට්ට පේති සති සම්බුද්ධංගා පරිභාවිතා හෝති මිත්තා චේතෝ විමුක්තිය කියලා. සීලම සත්‍යෝ වෛර නැත්තාහු වෙත්වා. බය රහිතයෝ වෙත්වා. සුවපත් වෙත්වා. සිහි එළඹවාන මිත්තා චේතෝ විමුක්තිය. සති සම්බුද්ධංගයේ විසින් පරිභාවිතා වූවා කියලා කියනවා. ඒ කියන්නේ මෙතන සතිය සතින් උපට්ට පේති වෙනවද? සතින් උපට්ට පේති සතියක් ඇති කර ගැනීමක් කියන එක තියෙනවා. පරිභාවිතා කියලා කිව්වම මේකේ කියනවා එයක ට්‍රේන් කියලා. පෙනිට්‍රේටඩ්. ඒ කියන්නේ ශික්ෂාව ට්‍රේන් කිව්වම ශික්ෂාව පෙනිට්‍රේටඩ් කිව්වම නිබ්බිදාව කියන කරක ඇතුළට කිදා බහැලා බල්ලා දිනවා කියන එක තියෙනවා. එතකොට අපි සතිය ඇති කරගන්නවා. ඒ සතිය විසින් මේ මෙත්තා චේතෝ පරිභාවිතා වෙනවා කියන ට්‍රේන් වෙනවා කියන එක තියෙනවා. මොකද සතියක් තියෙන්නේ මේ සත්‍යයන් වෛර නැත්තාහු වෙත්තා. බය රහිතව වෙත්ත සූපත් වෙත්ත. ඒ කියන්නේ ඔය සතිය අපේ ගිලිහිලා ගියොතින් අපේ මෙත්තාව නැති වෙනවා. මතකද අපි බැලුවා අර ඉද්දි ඩයග්‍රෑම් එකේ. අපි දැක්කා දුස්සීලභාවයේ තියෙන එක එහෙම තිබුණා නම් එහෙම මට අපි මානෙ එහෙම ඇති වෙලා එතනින් මට ප්‍රශ්නයක් ඇති වෙනවා. අනිත් අතට කල්පනා කළා පංච නීවරණයන්ගෙන් ඔක්කොගෙන් මට ඇති වෙන්නේ පලාසය. පලාසය වෙලා මට ඒ පාර දේශය දක්වා තමන් ඒ ගමන් කරන්නා වූ ඒ ධර්මයන් ඇති වෙනවා කියන පංච නීවරණයන් ඇති වුණා. පංච නීවරණේ පලාසේ පලාසේ මච්චරි මච්චරි ආවට පස්සේ ඉතින් ඔක්කොම ඉවරයි සම්පූර්ණයෙන් තමන්ගේ විනාශය කියන එක එතන තියෙනවා. එතකොට අන්න ඒ වගේ ඒ තමන් මෙත්තාවක් ඒ අවස්ථාවේදී අපි පැතුරුවා පැවැත්තුවා අර තමන් රෝගී බවට පත් වෙනවා. කෝසජ්ජිය කියන එකට ඇති වෙනවා කියන එක. يعني කෙරවල දෙකක් තමයි එතෙන් දෙපෙන්නේ. දැන් මෙන්න මේක සඳහා අපි සතිය තියා ගන්නවා. එහෙනම් මේ රෝගී සංඥාව මගේ කියලා ගන්නෙ නැති වෙන්න ඕන. රෝගී සංඥාව මගේ කියලා ගත්තොත් මම රෝගී බවට පත් වෙනවා කියන එක තියෙනවා. අන්න ඒකට මම සතිය ඇති කරගෙන තියෙනවා. එහෙමනම් අරකින් වෙච්චා වූ හානිය නැති කරගන්න මම මෙත්තාව පවත්තන. මම නිත්තාව පවත්තන පුද්ගලයා කියලා තමන් ඉසිය තියෙනවා. ආයිත් පෙන්වන සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේවිනෝ හොಂತಿ සුපිනෝ හොಂತಿ ප්‍රඥාය ප්‍රවචිනති ධම්මවිචිය සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්ති කියලා. ප්‍රඥාය පවචිනති කියලා කියන්නේ ප්‍රඥාව විමසනවා. ඒ කියන්නේ තමන්ගේ අවබෝධයෙන් තමන් විමසලා බලනවා. අන්න ඒ අවස්ථාවේදී ධම්මවිචිය සම්බොජ්ජංගෙ විසින් පරිභාවිතා වුණා කියලා තියෙනවා. එතකොට මගේ මෙත්තාව චේතෝ විමුක්තිය නිකම් බෑ. මේක මේ බොජ්ජංගේ කාරණාවෙන් කාරණාව ඇතුව මම මේක පවත් ගන්නට ඕන. සතියින් යුතුව මම පවත් ගන්නට ඕන. ධම්මවිචයෙන් යුතුව මම ඒක පවත් ගන්නට ඕන. ඊළඟට තුන්වෙනි කාණ්ඩේ වෙනවා සබ්බේ සත්තා අවිනෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ විරියම් පද්දං හාති විරිය සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතුනි. ඒ කියන්නේ විරියම් පග්‍රහ කෙරේන විරිය සම්බොජ්ජංගේ විසින් ට්‍රේන් කළා පරිභාවිතා කළා කියලා කියනවා. ඒකට සපෝට් කරලා තියෙනවා. ආයිත් පෙන්වන සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ පරිලාහ පටිප්ප සම්බේති ප්‍රීති සම්බුද්ධංගා පරිභාවිතා හොත මෙත්තා චේතෝ විමුක්ති කියලා. ඒ කියන්නේ අපේ පරිලාහය කියලා කියන්නේ අපේ දැවීමක් කියන එක තියෙන පරිදාහය කියලා කියන. ඒ පරිදාහය සංසිඳීමක් කියන එක කරනවා. පටිප්ප සම්බේති කියලා කිව්වහම සංසිඳවනවා කියන එකයි කියන්නේ. අපිව දැවෙන්නේ මොනවද? බලන්න කාය පීඩනයක් තියෙනවා අපි දැවෙනවා. අපි මෙතන පුටුවක වඩලා ඉන්නවා මේ පුටුව නිසා අපේ ඇඟ රිදෙනවා. ප්‍රීතිය තියෙනවනේ මගේ මනස කොයි වෙලාවකවත් අර රිදෙනා වූ තැනගෙන අවධානයක් නැහැ. මගේ මනස මේ ප්‍රීතිය ගලන්නා වූ ඒ ප්‍රදේශයට තමයි ගලන් ගමන් කරන්නේ. අන්න ඒක නිසා මගේ අර දැවෙන පිච්චෙන ගතිය කියන එක මගේ නැති වෙලා යනවා. ඊළඟට සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුභිනෝ හොಂತಿ දුත්තුල්ලං පටිප්ප සම්බේති පස්සද්දි සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ යුක්ති කියලා කියනවා. දුත්තුල භාවය කියන එක يعني මෝරල් කරප්ෂන් එක කියලා කියනවා. ඒ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ පලාසය වගේ වයින් අපි දැවෙනවා නම් අන්න ඒක අපි අපිට තියෙනවා ඒ කාරණාව තමයි දුත්තුල භාවයට එන්නේ. අන්න ඒවෙන් දැවෙන්නේ නැත්නම් එහෙනම් අපිට තියෙන පස්සද්ධියක් කියන එක. ඊර්ෂ්‍යා, මච්චරිය වගේ වයින් දැවෙන්නේ නැති ස්වභාවයක්. ඊළඟට පෙන්නනවා සබ්බේ සත්තා අවිරුණෝ හොන්ති කමුනෝ කේමිනෝ හොන්ති සුපිනෝ හොන්ති චිත්තං සමාදාති සමාධි සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්ති කියලා. චිත්තය ධම්මී අවස්ථාවේදී සමාදම් කරගන්න. අන්නේ චිත්තය සමාදම් කරගන්නවා නම් මෙත්තා චේතෝ විමුක්ති සමාධිය මගින් පරිභාවිතා වෙනවා. මම මෙත්තාව පතුරනෝ, විරියෙන් යුතුව පවත්නෝ, සතියෙන් යුතුව පවත්නෝ, දැවෙන්නේ නැතුව පවත්නෝ මේ අවස්ථාවේදී තමන්ගේ සමාධිය කියන එක තියෙනවා මෙත්තා. ඉතින් තමන්ගේ සිත එකඟ වෙන්නේ නැත්නම්, يعني මෙත්තාව පවත්වන සතියක වෙන්නේ නැත්නම් ඉතින් මෙත්තාව කියන එකත් අඩාගෙන වැටෙනවා නේද? මෙත්තාව පවතිනවනම් සමාධිය තියෙනවනම් අන්න තමන්ට තව තවත් ඉතින් ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. අවසානයට පෙන්නනවා සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුභිනෝ හොಂತಿ ඥානේන ක්ලේසේ පටිසංකති උපේක්ඛා සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ යුක්ති. ඥානීන ක්ලේශේ පටිසංකති කියලා කියන්නේ නුවණින් කෙලසුම් ප්‍රත්‍යාවේක්ෂ කරනවා කියලා. එතකොට ඒ තමන්ගේ ඥානීය භාවිතා කරලා ක්ලේශයන් මෙන්න මේවා ක්ලේශයන් වශයෙන් තමන් දැනගෙන මේවෙන් ඇති වෙන්නේ මේ ක්ලේශයන් ඇති වෙන හැටි දැනගෙන අන්න ඒ අවස්ථාවේ වෙනකොට ඔය පරිභාවිතා කිව්වම අන්න අපිට පේනවා අර ශික්ෂාව කියන එක නිබ්බිදාව කියන එක සම්පූර්ණ කිරීම කියන සිද්ද. අයියා දන්නෝ මේ ක්ලේශයන් කියනවා ඇති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ උදාහරණයක් අරගෙන ගත්තොත් ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. අන්න ඒ වගේ ආ ඥානින් දැනගන්න මෙන්න මේ කාරණාව එකකට එක සම්බන්ධයි මේවා නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. එතකොට අන්න එහෙම දැනගෙන භාවිතා කරනවා නම් අන්න Tamanට පේනවා. ඒ ප්‍රඥාව විසින් පරිභාවිතා වෙනවා කියලා ඒ චේතෝ විමුක්තිය. එතකොට මෙන්න මේ කාරණා ටික ඊළඟ ස්ලයිඩ් 9 එකේ පෙන්නන්න. මේ සූත්‍රයට අදාළව කොහොමද වෙන්නේ? මෙලින්දි පෙන්නනවා අභිජ්ජාව කියන එක නිසා අපිට දැන් පේනවා මේ කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා. කාමච්ඡන්දය ඇති වුණා නම් ව්‍යාපාදය ඇති වෙනවා. එතකොට මෙන්න මේක දැනගෙන අපි අර රූපය කියන එක ස්පර්ශ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අන්න එහෙමනම් අර කායානුපස්සනාව කියන එක මෙතෙන්දි සිද්ධ වෙනවා. අයි මෙයා කල්පනා කරනවා මේ රූපය කියන එක නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. කාමච්ඡන්දේ ව්‍යාපාදය කියලා මේක දිගින් දිගටම යනවා කියන එක මතකද? අර බ්ලේම් ගේම් එකේ ගියානේ මේ දෙක මැච් වෙන්නේ නැහැ, මැච් වෙන්නේ නැති නිසා තමයි කාමච්ඡන්දේ අන්තිමට ගිහුවා අපි. මේ රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ මගින් අපි ප්‍රශ්න කරනවා ඔය රූපේ නිසා ඇති වෙන ප්‍රතිඵලය. රූපේ නිසා ඇති වෙන ප්‍රතිඵලය විචාරන රූපේ නිසා මොනවද අපිට ඇති වෙන්නේ? මෝහය කියන එක. ඒ මෝහය ඇති වීම කියන විචාර කිරීම කියන එක තියෙනවා. ඊළඟට විරිය සම්පොච්චංගය කියන එක මගින් ඔය කෝසජ්ජිය ඇති වෙන එක වළක්වනවා. මොකද රෝගී සංඥාවක් මගේ කියලා ගත්තනම් තමයි අපිට ඒ කෝසජ්ජිය කියන එක අපිට ඇති වෙන්නේ. ඊළඟට ප්‍රීති සම්පොච්චංගය මගින් අපි වර දැවෙනවා කියන එක, පරිලාහය කියන එක ඒක අයින් කරනවා කියන එක තියෙනවා. මේ රූපය නිසා මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. රූපය නිසා මේ බර්නින් එක ඇති වෙලා තියෙනවා. ඊළඟට පස්සද්ද සම්පොච්චංගය මගින් අපි ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසේ ඒ කියන කාරණා දුත්තුල භාවය කියලා කියන අන්න ඒවා අයින් කිරීම කියන එක තියෙනවා. ඊළඟට සමාධි සම්පොච්චංගය කියන එක භාවිතා කිරීම අපි අර ඉස්සෙල්ලා කිව්ව හතර, ඊර්ෂ්‍යා, මච්චරිය, මක්කේ, පලාසේ කියන ඒවා අපිට එපා. දැන් අපි පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාම කියන්නේ පාණාතිපාතී එපා. ඒ වගේ ඊර්ෂ්‍යාව එපා, මච්චරිය එපා, මක්කේ එපා, පලාසේ එපා කියලා සිත සමාදන් කර ගැනීමක් තියෙනවා. එකතු කර ගැනීමක් කියන එක තියෙනවා. දැන් සාමාන්‍යයෙන් නම් මිනිස්සේ අනිත් මිනිස්සට රස්සාවක් දුන්නාම ඒකට ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා. මෙයා කියනවා මට ඊර්ෂ්‍යාව එපා. මට මේක ඇති කරගන්න ඕන කමක් ඇත්තේ නැහැ කියනවා. සිත සමාදන් කරගෙන තියෙනවා. එයාගේ සිත ඇතුළේ පිහිටනවා. ඒක නිසා ඊළඟට උපේක්ඛා සම්පොච්චංගයේ මගින් අපි ඔය සාතිය කියන එක අයින් කරනවා කියන එක තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔය අපි ඔය කාපෙන්ටගේ ඩිස්කෂන් එක අපි කරලා තියෙනවා මතකද අපි? ඒ අර රූපයට එනකම් අපි ඇවිල්ලා තියෙනවානේ. මේ ලී වලින් හදන මේස කැඩෙනවා කියලා එක දන්නවනම් එහෙනම් ලීට අපි සලකන්නේ නැහැයි කියන අර්ථය. ඒක ලාභයයි කියලා එයා ගන්නෙ නැහැ. ඒක උපේක්ඛා සම්පොච්චංගයේ මගින් එනවා. ලිය ඒ කතාව ලාභයි කියලා ගන්නෑ. ලාභයි කියලා ගන්න නැත්නම් ඉතින් ලාභයි කියලා ගත්තොත් අපි දන්නවා මෙතනින් මේ මච්චරිය හරහා මෙතනින් සාතිය කියන එක ඇති වෙනවා. ඒකට වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක තියෙනවා. දැන් අපිට උපේක්ඛාව කියන එක තියෙනවා නම් අපි යමක් සුබයි කියලා ගන්නෙ නැහැ. ඒ අවස්ථාව හරියට භාවිතා කරනවා. මොකද උපේක්ඛාව කියන එකේ කල්පනා කරන්න ඒකේ මේ යම් ප්‍රමාණයට උපේක්ඛාවක් තියෙනවා. උපේක්ඛාවේ ලිමිට් එකක් කියන එක ගත්තාම අපිනිත චේතෝ විමුක්තිය කියන එකත් ඒකත් උපේක්ඛාව. ඒ දක්වා දිගටම අපි ගමන් කරනවා කියන යන්න පුළුවන්. ඒක නිසා උපේක්ඛාව කියන එක සරලව සාමාන්‍යයෙන් උපේක්ඛාව ජාතියෙන්දන් ජරා ව්‍යාධි මරණිය දක්වා අවබෝධ වුණා කියන එක විතරක් නෙමෙයි. ගැඹුරට අවබෝධියත් උපේක්ඛාව. එතකොට දැන් මේ අවස්ථාව වෙනකොට මේ ඒ කියන්නේ රෝදය කරකවීම කියන එක නතර වෙලා එහෙම නැත්නම් නතර වෙන්න ආසන්න අවස්ථාවකට තමයි වනස ඇවිල්ලා තියෙන්නේ. කරකවන්නේ නැති කියන අවස්ථාව. අපි 10 වෙනි සයිඩ් එකට යමු. 10 වෙනි සයිඩ් එකේ එන්නවා. මේ කබලිකා ආහාරය දැන් ওই රහතන් වහන්සේ මට දීපු හොඳ උදාහරණයක් තමයි කුණු මාළු ටැංකිය කියන එක. දැන් මේක අපි සුබයි කියලානේ අරගෙන තියෙන්නේ. මේක බොහොම හොඳ එකයි කියලා දැනගෙන හිටියේ නෑ. අපේ කාලයක් ගියාම මේ මිනිස්සු තීරුම් ගත්තා නම් මේක කුණුමාළු කියලා. ඒ ගෙදර තියෙන කුණුමාළු ටැංකියක් කියලා දැනගත්තා නම් එහෙනම් කුණුමාළු ටැංකිය ආස් කරනවා. සුද්ධ කරලා දාන අතත් පීදාගෙන කියන මම ඔන්න අයින් වුණා. ගෙට ඩොක් වුණා කුණුමාළු ටැංකිය. හැබැයි මොකක්ද යාගය කියන්නේ? අස්කලා කියන්නේ මොකද්ද? කුණුමාළු. තාමත් අපි කතා කරන්නේ අර රූපය කියන එකෙන් කුණුමාළු ටැංකියෙන් අයින් වීම කියන එක. ඒතර කුණුමාළු කියන වචනේ භාවිතා කරන්නේ නැතුව ඕක කියන්න බෑ නේ. ඒ අස්කරේ කුණුමාළු කියන්නේ. ඔන්න ඔය අර්ථය තියෙනවා. එතකොට කබලින්කාර ආහාරය අපි පටික්කුලයි කියලා ගන්න. ඊළඟට ওই කුණුමාළු ටැංකිය අස්කිරීමෙන් ඇතිවෙනා වේදනාව තියෙනවානේ. අන්න ඒ වේදනාව අපි අක්පටික්කුලයි කියලා ගන්න. ඒ කියන්නේ ඉවසීමක් කියන එක තියෙනවා. දැන් අර මිනිස්සේ අද්දෙක වීදාගෙන දැන් මම මේකෙන් අයින් වුණා කියලා යම්කිසි සැනසීමක් සතුටක් එයාට තියෙනවා. අන්න ඒ වේදනාව අපි ඉවසන. දැන් ওই වේදනාව නිසා ඇති වෙන ප්‍රතිඵලයේ ඒ පහකිරීම සඳහා අපි බොජ්ජංගය කියන එක භාවිතා කරනවා. භාවිතා කළා මේ අවස්ථාවේදී සුඛ සංඥාව කියන එක ඉවසන. අපි ඉස්සෙල්ලා ගන්නේ සුභ සංඥාව. කබලින්කාර ආහාර. මේ අවස්ථාව වෙනකොට අර සුඛ සංඥාව. අර කුණුමාල් ටැංකි අස් කළා මට යමාකාරට සුඛයක් ආවා අන්න ඒක වෙන්නේ. ඒක ඉවසන. එතකොට මේ අවස්ථාවේදී ඒ පුද්ගලයා ඒ කියන්නේ සුභය නිසා ඇතිවෙච්චා වූ සුඛ සංඥා උපේක්ඛා සම්පොච්චංගය කියන තැනට ආවහම ඒ වෙලාවේදී ආ ඊර්ෂ්‍යාවේ පහ කරලා, ඒ කියන්නේ ඊර්ෂ්‍යාවේ සමුදය මක්කේ කියලා දැනගෙන ඒක පහ කරනවා. ඒ පහ කරලා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ආකාසඤ්ඤායතනිය කියන එකට ඒකට ගමන් කරන්න. ඊට පස්සේ ඒ ඒ අවස්ථාවේ තමයි අපි කලිනුත් කිව්වේ අර සුඛයි කියලා ආව තුන්වෙනි ස්ටෙප් එකෙන්, හතරවෙනි එක පරාමාස වුණා, පහ අත්තා වුණා, අර හයවෙනි එකට යන්නේ නෑ. යා දික්ටි අනුසය කතාවක් ඒකට යන්නේ නැහැ කියන අර්ථය තියෙනවා. ඊළඟට මුදිතා භාවනාවේදී පෙන්නනවා ඒ ආකාසඤ්ඤායතන වේදනාව එයා විමසනවා. ඒක මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? මක්කේ කියන එක ඇති වෙනවා. ආකාසඤ්ඤායතන වේදනාව හරි මගේ කියලා ගත්තොත් එයාට මක්කයක් කියන එක. ඒ කියන්නේ නිවනින් පිටත වූ දෙයක් එයා ගත්තා. එතකොට ආකාසඤ්ඤායතන නිසා මෙයාට ඉන්න හිතෙලා මතකද අර ඕකාරයෙන් කියලා කිව්වේ නේද? ඒක නිසා තමන්ට ඇතිලා තියෙනවා තමායයි කියලා දිට්ඨිය. අන්නේ තමායන දිට්ඨියේ ලාභ වශයෙන් මෙයා ගන්නෙ නැහැ. ඒ කියන්නේ හත්වෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එක දක්වා මෙයා ගමන් කරන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. ඒක තමයි මුදිතා භාවනාව තියෙන්නේ. ඊළඟට උපේක්ඛා භාවනාව. උපේක්ඛා භාවනාවේදී අපි මේ සාතිය කියන එක අයින් කරනවා. සංඥා සංස්කාරයන්ගේ පටිලාභී කියන එක යා විමසන අත්තයයි කියලා පෙර පරාමාස වෙච්ච දෙයක් තියෙනවාද? අන්න ඒක ලාභයි කියලා කියන්නේ නෑ. ඒ කියන්නේ ඒක හරියට අපි ওই පාර්සලයක් කොටාගෙන යනවා. අපි කොහොමද තෑග්ගක් දෙන්නේ? තෑග්ගක් දෙනකොට අපි මුලින් ඔන්න ඔරලෝසුවක් අරගෙන ඕක වෙල්වට් රිදිකැලක් එහෙම තියෙන පෙට්ටියක දා. ඊට පස්සේ ඕක අපි ආපහු හොඳ කප් මේ කොලේකින් ගොතන කොලේක උතල ඔක බෑග් එකකට දාලා යර මනුස්සයට දෙන්න. ඒ මනුස්සයට හිතා ගන්න බෑනේ මේ බලු වෙට්ටක් දුන්නද ඔලෝසුවක් දුන්නද කියලා හිතා ගන්න බෑ. උතල තිනවා කියන එක විතරයි තියෙන්නේ. දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට දැන් එයාට හැඟීමක් තියෙනවා මේක මොකක් හරි එකක් වටිනා එකක් තියෙනවා කියලා. හැබැයි එයා දන්නේ නැහැ. එයාගේ හැඟීම තියෙනවා මොකක් හරි එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ ඔතන ලද කඩදාසි නේද? මොනවද මේ ඔතන ලද කඩදාසි කියලා කියන්නේ? අර සුබයි සුඛයි අත්තා කියලා තමයි හොරුවේ. අර සබ්ස්ටන්ස් එක නැහැ. ඔරලෝසු කියන එක නැහැ. ඒක නැතුව මේ ටික යන එයාට හැඟීම් ඇති වෙලා තියෙනවා. මේ ඔතල තියෙන නම් මොකක් හරි හොඳ එකක් කියන්නේ තමයි කියන්නේ. අනේ ඒ කියන්නේ අත්තායයි කියලා පෙර පරාමාස වෙච්ච දෙයක් තියෙනවානේ. ඇයි අත්තායයි කියලා පෙර පරාමාස වුණා කියන්නේ? ඔරලෝසුවක් අරගෙන මං විඳපු සුඛයන් ඒ වගේ කියන්නේ මට හැඟීම් මගේ තියෙනවා. දැන් මන් දන්නේ නැහැ මොකද්ද මේ එන්නේ කියලා. නමුත් මගේ තියෙනවා මෙහෙම කවුරු හරි ඔතල දුන්නා නම් මේකේ යම්කිසි වැලියු එකක් තියෙනවා කියන එක ඇතුලේ හින් ඒ අවස්ථාව කියන එක ගත්තාම. එතකොට අන්නේවත් අයින් කිරීමෙන් තමයි ආකින්චන් ආයතනය කියන එකට යන්නේ කියන එක තියෙනවා. ඉතින් මේක අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. මේක කෙටියෙන් පෙන්වන්න පුළුවන්. මේක පෙන්වනවා මිනිසෙක් ඉන්න. ඒ මිනිස්යාගේ ඔළුව මේ කඩදාසි කොලේ දිහා බලාගෙන තමයි එයා ඉන්නේ. එතකොට එයාගේ බෙල්ල තමයි මේ පෙන්වන්නේ. දැන් සංඥාව තියෙන තැන ඔළුව තියෙන මේ බෙල්ල වේදනාවයි මනෝ සංචේතනයි. ඔතන තමයි අර මිද්දේ කියන එකත් තියෙන්නේ. එතකොට මේ පැත්තට බලනවාද මේ වම් බාහුව කියන එක එයාගේ තියෙන නේද? උරිස වේදනාව. එතකොට වම් බාහුව ඊට පස්සේ අත එයා දික් කරලා තියෙනවා කබලින්කාර ආහාරය. එයාගේ දකුණු අත කියන එක ගත්තාම දකුණු බාහුව මේ පරාමාස කායගාන්තර මෙහෙම බඩට තෙල හේතු කරලා වගේ ඊට පස්සේ ආය එකක් මෙහෙම අල්ලගෙන ඉන්නවා. ඒක දකුණු අත තියෙනවා. එයාගේ ඒ වම් කකුල ඒ මානෙ කියන එක. ඒක තමයි අර දොර පොල්ල කියන එක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දොර පොල්ලෙන් ඒක ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ තියෙනවා ඒ මෝහයට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව නේද? එතකොට මේ පුද්ගලයාගේ මෙන්න මේ අත බාහුව නෙමෙයි අත විතරක් කපලා දානවා කියන එක තමයි සුබයි කියන විමුක්තිය. ඒ කියන්නේ කබලින්කාර ආහාරයට අල්ලගෙන ඉන්නේ නැහැ අතින්. එතකොට එතන සුබ කියන විමුක්තිය කියන එක තියෙනවා. ඊළඟට ගත්තාම දෙවිනියට මේ මේ අත මේ බාහුව කියන එක කැපුවොත් ඉද්දි ලෝභයට දක්වත් වෙනවා බාහු. ඒ කියන්නේ ওই අවස්ථාවේදී යා මේ ලාභ වශයෙන් අරගෙන තියෙනවානේ. ඒ බාහුව කියන එක කපලා දානවා. ඒ බාහුව කපලා දාන්නාම ඒ බුදුලට පුළංකම තියෙනවා ආකාංශ සංඥායතනිය කියන එකට ගමන් කරා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව වගේ දේවල් පහ කිරීම කියන එක තියෙනවා. ඒ මේ අවස්ථාවේ පේනවා මේ සුඛයට අත්තා කියලා එයා එකතු කරන්නේ. මොකද ආකාසඤ්ඤායතනිය කියන එක දැන් අපි අර සුබයි කියලා අරකින් රූපයෙන් අයින් වෙලා අයින් වීම නිසා යම්කිසි වේදනාවක් ඇති වුණාද ඒ වේදනාවට අපි අත්තා කියලා එකතු කළොත් මේ අපි ditthi anusaya dige ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට මේ ditthi anusaya කියන එක නොවෙන්ද අවස්ථාවක් තමයි මේ මේ පෙන්වන්නේ. ඊළඟට අපිට පේනවා මේ දකුණු අත කියන එක. මේ දකුණු අත කියන එක කපල දැම්මොත් ඒ කියන්නේ එයාට විඥානං ඡායතයට යන්න පුළුවන්. මෙතෙන්දි කැපෙනේ මක්කිය තමයි ඒක ලකුණු කරලා තියෙන්නේ නේද? මේ මක්කිය කියන එක අයින් කරා. මේ පැත්තේදී අපි ඊර්ෂ්‍යාව කියන එක අයින් කරා. දැන් මෙතෙන්දී මක්කිය කියන එක අයින් කරනවා. ඒ අවස්ථාවේදී පේනවා අර ආකාස සංඥායතන නිසා ඇති වුණු තමායයි දුට්ටිය ලාභයි කියලා ගන්න නැහැ කියන එක. ඒ අවස්ථාවේදී හත් වෙනි රවුම් පළවෙනි ස්ටෙප් එකට යන්නේ නැහැ. ඊළඟට බාහුව කපනවා නම් දැන් මෙන්න මේ අවස්ථාවේදී බලන්න මෙතන ඊර්ෂ්‍යාව මෙතනත් මක්කේ මෙතන දෙනකොට හරියටම සාතේ කියලා ගන්න පුළුවන්. අර වෙන තැනක අපි සාතේ යැන්දට මේ අවස්ථාව වෙනකොට ඔන්න සාතේ කියන එක මේ හරියට ඇවිල්ලා තියෙනවා. අන්නේ සාතිය කියන එක ගන්නෙ නෑ. ඒ කියන්නේ අත්තායයි කියලා පෙර පරාමාස වෙච්ච දෙයක් තියෙනවද? අන්නේ දෙ ලාභයි කියලා මෙයා ගන්නෙ නෑ. අර කලින් දුවලා දුවලා ටිෂු කොළ ගැන අපි කතා කළේ නේද? ටිෂු කොළ නිසා ඇති වුණා ওই ස්වභාවය ඒ ලාභයි කියලා ගන්නෙ නෑ කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඕගලන්ට මතක් වෙන්න ඕනේ අර ආනින්ද සප්පාය සූත්‍රයේ අපි පළවෙනි එකට පෙන්වුවා නේද? අත්තෙනි ධානයට යන්න ආකින්චන්නායතේට පළවෙනි ප්‍රතිපදාව කියලා. ඒ ප්‍රතිපදාවේදී පෙන්වන්නේ අර කම්පිටිෂන් එකක් තිබුණා සාරාම්භයක්. දිනන්න බෑ. මොකද ජරාව නිසා අපි තේරුම් ගත්තා මේ වේදනාවට වඩා මේක හොඳයි කියලා මම කිව්වට හරියන්නේ නැහැ. මම දිරනවා. ජරාව නිසා රූපේ නිසාත් ඒක කරන්න බෑ. කොහොම හෝම ගිහිල්ලා පේනවා මේ මම ධානයේක හොඳයි කියලා කිව්වත් අනිත් මනුස්සයා කියනවා මේ ඊට වඩා හොඳ ධානයක් තියෙනවා කියලා. බුදුහාමුදුරුව පෙන්වන අන්තිමට ධාන ඔක්කොටම වඩා නිර්වාණය. ඒකෝ දිනන්න බෑයි කියන එක තමන්ට තේරෙනවා. එතකොට දිනන්න බැරි නම් ඒ තමන් කල්පනා කරනවා එහෙමනම් මම මේ වේදනාවේ නැති නැතිවීම කියන එක හොඳයි. Nirodhe හොඳයි. ආන්න එකෙන් තමයි අර ඒතං සන්තං ඒතං පනිතං කියලා යාකින් චන්නායතනිය කියන එකට ගියා කියන්නේ. එතකොට මෙතන මේක පෙන්වන්න පුළුවන් උදාහරණයකින් ගත්තාම ඒ මෙත්තාව කවුරු හරි කෙනෙක් හරියට පවත්නවා නම් ඒ අන්නයගේ සපතට ඊර්ෂ්‍යාව කියන එක කරන්නේ නැහැ. එතකොට අන්නේ පුද්ගලයාට ඒ කියන්නේ කරුණාව කියන එක ඊර්ෂ්‍යා කරන්නේ නැතු කරුණාව කියන එක පැතිරිය යුතුයි කියන එක තියෙනවා. ඒක තමයි කරුණා භාවනාවේ තියෙන අර්ථය. ඕකේ පෙන්නවා දැන් පන්සලක අපි හිතමු උදාහරණයකට ගත්තොත් කවුරු හරි කෙනෙක් ඒ කුණු අතු ගන්න. කුණු අතු ගාලා දැල්ලා පස්සේ අර පන්සලට එන මිනිස්සු සතුටු වෙනවා. අනේ අද නම් පන්සලේ කුණු නැහැ කියලා නේද? ඒගොල්ලෝ සතුට වෙනවා දැක්කහම කාට හරි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා මේගොල්ලෝ මේ සතුටෙලා ඉන්නේ අද මං අත ගාවු හින්දානේ නේද කියලා. එහෙම එකක් නැත්තම් මේගොල්ලන්ගේ සතුට ගැන මෙහෙම වෙන්නේ නැත්තම් ආන්න ඉතින්ද අපිට කරුණාව කියන එක තියෙන අන්සපතට මේ ඒ අපි ඊර්ෂ්‍යා කිරෙලා නැහැ කියන අර්ථය තියෙන. ඒක තමයි ඊර්ෂ්‍යා පහ කරාම ආකින්චන් ආකා සංඥායතන යනවා කියන එක කිව්වේ නේද? ආපෝ පෙන්නනවා දැන් ඒ අය සතුට වෙනවා තමන් කුණු ටික කියන එක අරන් දාලා ඒ අය සතුටු වෙන සාමාන්‍ය කෙනෙක් ක්ලේම් කරනවානේ. ඕගොල්ලෝ ඔය සතුටු වෙලා ඉන්නේ. සතුටු වෙන එකට එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා hina වෙලා කියන ඕගොල්ලෝ ඔය සතුටු වෙලා ඉන්නේ මම කරපු වැඩේ නිසා. මම යෝග කළේ. අන්න එහෙම ක්ලේම් කරන්න යන්නේ නැත්තම් ආන්න එතෙන්ද එයාට තියෙන මුදිතාව කියන එක එයාට තියෙනවා. අර ක්ලේම් කරනවා නම් මගේ කියලා ගත්ත මක්කේ ආව එහෙනම් ආපහු මනෝ සංචේතනාවේ පාරේ කතාව තියෙනවා. ඒක නොවෙන්න. හතරවෙනි දවසේදී ආතීරුම් ඊළඟ උදාහරණ දිහාට පේනවා. ඒ කියන්නේ උපේක්ඛා භාවනාව වෙනකොට එයා දන්නවා මං අද අතු ගෑවට මේගොල්ලෝ සතුටු වුණාට හෙටත් කුණු අනේ දින්දි යට උපේක්ඛාව කියන එක තියෙනවා. අන්න ඒ විදිහට ඒ භාවනාවන් ටික කල්පනා කරන්න පුළුවන්. එතකොට අපි දැන් එහෙනම් පෙලක් අය හුඟක් වෙලාවට මේකේ ඔන්න අත බාහුව කපාගෙන යනවා කියන එකත් කරන ඒ විදිහට මතක තියාගෙන කරන්න පුළුවන්කම කියන්න තියෙනවා. දැන් අපි එහෙනම් බලමු මේකේ මේ භාවනාව කියන එක කරන එක. මේ භාවනාව කියන එක කරන්න අපි මෙදෙන්දි රහතන් වහන්සේ පෙන්වනවා අපිට මේ මෙත්තා චේතෝ විමුක්තිය භාවිතා කරලා අර සුභ කියන විමුක්තියට කියන එකට යන්නේ කියන එක. එතකොට ඒක සඳහා අපි භාවනා කරන්නේ මේ හත්වෙනි කොළේ තියෙන එක තමයි, ස්ලයිඩ් එක තමයි භාවිතා කරගන්නේ. අපි සති සම්බොජ්ජංගයේ කියන එක අපි මෙනෙහි කළොත් මොකක්ද ඒක කියන්නේ? සති සම්බොජ්ජංගයේ තියෙනවා ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ කියලා කියනවා, අස්තංගමේ කියනවා. එතකොට එතෙන්දී අපි එන්නේ සාමාන්‍යයෙන් දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරගෙන තමයි ඔය විදිහට එන්නේ නේද? කායානුපස්සනාව එන්නේ එතෙන්දී. එතකොට බලන්න ඔය කායානුපස්සනාව ඔය විදිහට කරනකොට ඒකෙම තියෙනවා නේද ධම්මවිචේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඒ කියන්නේ මතකද අර අභිනන්දති අභිවදති අජෝසාවිතිට්ඨති. ඒ කියන්නේ අපි මේ සතුට සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබා ගැනීමෙන් තමයි සතුට ඇති වෙන්නේ. ඒකෙන් තමයි අපිට උපාදාන. උපාදාන නිසා භවය. භවය නිසා ජාතිය. එහෙමනම් අතන කියනවා පටිච්ච සමුප්පාදය. ආන්න පටිච්ච සමුප්පාදයේ කොටස ධම්ම විචේත වැටෙනවා. මේක නෝනින් යුතුව වෙන්නේ කියලා මෙහෙම කළේ නැත්තම් මේක නෑයි කියන එක තියෙනවා. එතකොට ඒතෙන්දී මේ පුද්ගලයා මේ දුක්ඛය කියන එක දැනගන්නවා. ඉතින් දුක්ඛ නිරෝධය කියන එක දැනගන්නවා. නිවන සඳහා යාට චන්ද සමාධියකුත් ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒ ආ මේ පළවෙනි ප්‍රතිපදාව. දැන් අපි පෙන්නවා සතිය තියෙනවා, ධම්මවිචය තියෙනවා. මේක භාවිතා කරගෙන ගියාම අර කායානුපස්සනාවෙන් පස්සේ එයා ආවා දිබ්බ විහාරයට. දිබ්බ විහාරයෙන් එයාට හොඳ විරියක් ඇති වුණා. මොකද එයා නිර්වාණය ස්පර්ශ කළා. නිර්වාණය ස්පර්ශ කළා එයාට ඒ නිවනට යන්න එයාට කැමැත්තක් කියන එක ඇති වුණා කියන එක තියෙනවා. එතකොට ඒ නිවන ස්පර්ශ කරපු වෙලාවෙ යාට තියෙනවා ප්‍රීතියක්. ප්‍රීති සම්බොජ්ජංගය. අර කායෙන් දැවෙන්නේ නැති ස්වභාවයක් ප්‍රීති සම්බොජ්ජංගයක් කියන එක ඇති වෙනවා. එහෙනම් මුලින්දී අපිට පේනවා නේද? සතියයි ධම්මවිජයයි විරියයි ප්‍රීතියයි. ආරද්ධ විරිය දිනන නම් යාට ප්‍රීතිය ඇති වෙනවා. ඒතකොට ප්‍රීති සම්බොජ්ජංගය. ඒක බොජ්ජංග හතරම තියෙනවා. මෙන්න මේ හතර සහගතව ඔයගොල්ලෝ මෙන්න මේ හත්වෙනි ස්ලයිඩ් එකේ තිබින්නාව කාරණාව සිහි කරගන්න. 1. කබලින්කාර ආහාර. 2. අත්තා ඉදන් නිත්‍යට යන්නේ. 3. ජාති ඉදන් ජරාවට යනවා කියලා ඔය ලකුණු කළ තියෙන 1 2 3 කියලා නම්බර්ස් වලින් දාලා තියෙනවා. මෙතෙන්දි කෙනෙක් කල්පනා කරනවා. යම් කිසි දෙයක් ජරාවටපත් වෙනවා. ව්‍යාධිය ඇති වෙනවා, මරණිය ඇති. මැරෙනවා නම් එයා කල්පනා කරනවා. නිත්‍යභාවයක් කොහෙන්ද? එහෙමනම් අපි අත්තා ඉදන් නිත්‍යට මතකද? මාන්නේ ජැකට් ගාලා තියෙනවා ඔය. නිත්‍යභාවය කඩාගෙන වැටෙනවා. නිත්‍යභාවය කඩාගෙන වැටෙනවා නම් දැන් එහෙනම් අත්තා කියලා අල්ලගෙන ඉන්නේ මොකද්ද මම? එහෙනම් පේනවා කබලින්කාර ආහාරය තමයි කියන එක තමයි. අනේ තත්ත්වයට සිතපත් වුණාට පස්සේ ඒක හොඳ ගැඹුරට එතන දකින්න ඕන. ඒ කියන්නේ මැරෙනවා නම් නිත්‍යභාවයක් කොයිද? නෝකයි හොඳට අල්ලගන්න. අනේ එතෙන්දී මේ බොජ්ජංගය කියන එක හොඳට කික් වෙලා එන්නේ උඩට එන්නේ මරණය කියන එක වෙනෙහි කිරීම. අනේ එතනින්දී ඒ තත්ත්වයට මනසපත් වුණාට පස්සේ අපි 8 වෙනි ස්ලයිඩ් එකේදී පෙන්වන්නේ මේ සීල සත්‍යය. අවිරණෝ හොන්ති කේමිනෝ හොන්ති බය නැති වේත්වා සුපිත වේත්වා කියන සති සම්බොජ්ජංග අපි භාවිතා කරනවා නේද? අන්නේගේ සති උපට්ඨ වේති. ඒකේ මෙත්තා චේතෝ විමුක්තිය කියන එක පරිභාවිතා වෙනවා. ඒක ට්‍රේන් වෙනවා කියන එක අර විදිහට. අර කිව්ව සතිය තමයි ඔක බලපාන්නේ. 1 2 3 අන්න එකකින් ඇති වුණා සතිය. මොකද එතන මුළු සතර සතිපට්ඨාණයම තියෙනවා. ඒතර මුළු සතර සතිපට්ඨාණයම සතිය උඩින් තමයි මේ මෙත්තාව කියන එක පවත්න්නේ. මෙයා තේරුම් ගන්නවා බැරි වෙලාවත්. ඒ කියන්නේ බලන්න මේ ඩයග්‍රෑම් එකේ බැරි වෙලාවත් මම මේ රූපයට ඉඩ දුන්නා නම් මොකද වෙන්නේ? මම කෝසජ්ජිය නේද? දුස්සීල භාවය ඒ ඔක්කොම මට පිළිවෙලට ඇති වෙනවා. මෙන්න මේ දේ තේරුම් අරගෙන තමයි මේ මෙත්තාවෙන් යා පවත්නවා. මෙත්තා පවත්නවා මේ රූපේ නිසා මට හානියක් වෙන්න දෙන්නේ නැහැ කියන අර්ථය. රූපේ නිසා හැමෝටම හානි වෙලා තියෙනවා. අන්නේ හානිය අයින් එන්න ඒ මෙත්තාව කියන එක තමයි භාවිතා කරන්නේ. එතකොට ඒ විදිහට ඒ කාරණා ටික බලාගෙන ගියාම මෙතෙන්දී මට තියෙන්න ඕනේ කියන එක ධම්මවිචේ. ඒකෙන් පරිභාවිතා කරන්න ඕන, ට්‍රේන් කරන්න ඕන. ඊළඟට විරියෙන් පග්ගංහා විරියෙන් අපි දැඩි කරලා ගන්න ඕනේ. ඊළඟට අපිට තියෙන්න ඕනේ මේ පරිලාහය සංසිඳවන්න ප්‍රීති සම්බොජ්ජංගේ. ප්‍රීතිය නැත්තම් මට මෙතන ඉඳගෙන ඉන්න හිතෙන්නේ නැහැ. භාවනා කරන්න ඉන්න හිතෙන්නේ නැහැ. මාව දැවෙනවා පිච්චෙනවා කියන එක තියෙනවා. ඒකට ඒක නිසා එයාට මේ පස්සද්ධිය කියන එක ඇති වෙනවා. සද්දී ඇතිවෙලා දුත්තුල්ල භාවේ ඊර්ෂ්‍යා මච්චරී මක්ක පලාසය කියනය අන්නව කියන කයින් හරියට මෙන්න මෙතෙන්ට ආවහම් ඔගුල්ලන්ට දැනෙනවා මෙන්න මේ වං අත පැත්ත මේව තරි සැපයි කියලා පම්බුලෙන් එහෙම තමන්ට සුඛයක් දැනෙනවා ආන්න ඒක තමයි මේ මෙත්තා චේතෝ විමුක්තිය කියන එක අවස්ථාව ඒ කියන්නේ සුභයි කියන මිත්‍යා චේතෝ විමුක්තිය සුභ කියන විමුක්තිය කියන එකට තමන් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අර අර රූපේ කියන එකකින් තමන්ගේ වෙන්වීමක් කියන එකේ අවස්ථාවේදී ඇති වෙලා තියෙනවා මෙත්තාව සහගත මතකද අර අපි බල්ලා තියෙනවා අර ගෑනු ළමයා තොප්පියක් දාගෙන හිටියේ නේද ආන්නේ තොප්පියේ තොප්පිය නෑ ඔළුව තියෙන කබලින් කාර ආහාරය ආන්නේකින් තමයි අයිමීමක් කියන එක. එතකොට මෙතෙන්දී මේ හැම පැත්තෙම පෙන්නනවා මේ සංස්කාර ඒ කියන්නේ උපේක්ඛා වෙනකොට සංස්කාර වලටත් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ හැම පැත්තෙම අයින් කරගෙන අයින් කරගෙන ආන්නේ ඒක නිසා මේ දුත්තුල භාවය මට නම් ඒක හරියටම දැනෙන්නේ මේ දුත්තුල භාවය අයින් වෙච්ච ගමන් ඔන්න සුභ කියන නිමුත්තේ තමන්ට ඒක ඇති වෙනවා කියන එක. ඒක නිකම්ම නෙමෙයි මේවැයි සම්බන්ධතාවයේ උඩ තමයි ඒක ඇති වෙන්නේ. එතකොට එහෙනම් භාවනාවට අපි භාවිතා කරන්නේ 7 වෙනි ස්ලයිඩ් එකයි 8 වෙනි ස්ලයිඩ් එකයි. 7 වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා මෙන්න මේ පළවෙනි ලයින් එක නේද කතා කරන්නේ. පටික්කුලයි කබලින්කාරාහාරය අපටික්කුලයි වේදනාව. ඒක සම්පූර්ණයෙන්ම භාවිතා කරන්නේ නැහැ. ඒක ඊටාම කොටසක් විතරයි අපි මෙතෙන්දී භාවිතා කරන්නේ. එතකොට එහෙමනම් තමයි පටන් ගන්නෝ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා. එතකොට තමන් තේරුම් ගන්නවා මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ බොජ්ජංගේ කොටස් ටික තියෙනවා කියලා මෙනෙහි කරලා බලන්න. ඒතර ඉති රූපං කියලා කබලින්කාර ආහාර නේද? ඉති රූපස සමුදියෝ කිව්වහම අන්න අපිට එනවා ධම්මවිචේ කතාව. එතකොට දැන් ඒ පාර විරියෙන් යුතුව තමන් ඒ කරන දේ තියෙනවා. අර ඉපටිපදාව දිගේ යන්න විරිය දින එක තියෙනවා. ඊට පස්සේ ප්‍රීතිය ධානයන් කිනියවා තියෙනවා. අන්න ඒක කල්පනා කළා. ඒ කාරණා හතරයි එතනම කල්පනා කරා. ඒ කල්පනා කරාට පස්සේ ඒ තමන් කල්පනා කරනවා මෙන්න මේ උපේක්ඛාවට යන්නා වූ කොටස මෙන්න මේකින් සිද්ධ වෙනවා. මොකද්ද 1 2 3. ජරාවටපත් වෙනවනම් ව්‍යාධිය ඇති මරණිය ඇති වෙනවා. මැරෙනවනම් නිත්‍යභාවය කොයිද? නිත්‍යභාවයක් නැත්නම් අර අත්තා ඉඳන් නිත්‍යට දෙන ජක්කේ කඩාගෙන වැටෙනවා. එහෙනම් අත්තෙක් කොයිද? අත්තෙක් කියලා මං අල්ලගෙන ඉන්නේ මොකද්ද මේ රූපයයි කියන එක තමන්ට එන්නේ. ආන්න ඉතින්ද අර උපේක්ඛාව සම්බොජ්ජංගෙන් කෙරෙන්නා වූ දේ ටික කියනවා. දැන් එහෙනම් මෙත්තාව කියන එක තමන්ගේ පවත්තන ඒ හරියට අර කර්ණීමෙත් සූත්‍රය වගේ. මොකද්ද කර්ණීමෙත් සූත්‍රෙන්නේ දස කුසලේ නේද? එතකොට මෙතනත් දස කුසලේ මේ සංස්කාර දුස්සීල භාවය අපි දන්නවා දුස්සීල භාවයේ තිබුණා නම් මෙතෙන්ද මේ අර අත්තෙන් ඉඳන් නිත්‍යයෙන් යකෙක් ගන්න කතාව සිද්ධ වෙනවා. එතකොට මේ දස කුසලේ තියෙනවා නම් මේක නැහැ. මේ දෙකෙන්ම එකම අර්ථයට ඕකේ. එතකොට ඒක තමයි අපිට කරන්න තියෙන භාවනාව.